Then other Mivilavi Dharma Sakacha Kilai Matachi Dhanala Tiyanne E Dharma Sakacha Kiyanne Me Prasna Tiyanavana E Prasna Ahan Me Ekak මේ මම මුලින්ම කියන්න කැමති මේ බුද්ධ ධර්මය කියන්නේ මේ අන්ධ භක්තියෙන් විශ්වාස කරගෙන ඉන්න ආගමක් නෙවෙයි. දැන් සමහර ආගම් තියෙනවා අන්ධ භක්තියෙන් මේ පොතේ තියෙන එක එක්ක බයිබලේ එහෙම නැත්නම් මේ ඔය මේ වෙන වෙන පොත් තියෙන ඒවායි ආගම් පොත් ඒවා තියෙන එක අන්ධ භක්තියෙන් විශ්වාස කරන්න ඕනේ. එහෙම අන්ධ භක්තියෙන් විශ්වාස කරන්න මේ බුද්ධ ධර්මයේ කිසිම දෙයක් නැහැ. මේ බුද්ධ ධර්මයේ තියෙන්නේ තමන්ගේ බුද්ධිය පාවිච්චි කරලා තේරුම් අරගෙන ඒක පිළිගන්නත් පුළුවන් නොපිළිගන්නත් පුළුවන්. ඒ විදිහ එකක්. ඒක මේ නවීන විද්‍යාව වගේ එකක්. ඒ නිසා මම කියන එක අන්ධ භක්තියෙන් පිළිගන්න ඕන නැහැ කාටවත්. ඒ වගේම මම කියන දේවල් විරුද්ධ නම් විරුද්ධකම කියවත් ප්‍රශ්නයක් නැහැ. දැන් මගේ හිත රිදේ කියලා එහෙම ප්‍රශ්න අහන්න නැතුව ඉන්න එපා. මගේ හිත රිදෙන එක මම අමනාපයක් නැහැ. අනිත් එක මම ඔයාගේ හිත රිදෙන්නේ නැති වෙන්න උත්සාහ කරනවා. ඒ කියන්නේ මම කිසිම වෙකින් කාගේවත් හිත රිද්දවන්න මම මගේ අදහස නැහැ. නමුත් මගේ හිත රිදෙන්න කවුරු හරි කතා කරුවට ඒකට මම අමනාපයක් නැහැ. එහෙමයි ඒක තේරුම. ඉතින් මගේ හිත රිදෙන්නේ නැහැ ප්‍රශ්න ඇහුවට. මට ගැහුවොත් සමහරට ශරීරේ රිදෙන්න පුළුවන්. එහෙම ලොකුට හිත රිද්දවන්න අමාරුයි මාගේ. මම ප්‍රශ්න අහනවට කැමතියි. ඒ ප්‍රශ්න වලට මම දන්න හැටියට මට තේරෙන හැටියට මම උත්තර දෙනවා. ඒක පිළිගත්තත් පිළිගත්තේ නැතත් ප්‍රශ්නයක් නෑ මට. අනිත් එක මේ බුද්ධ ධර්මයේ තියෙන්නේ තේරුම් ගැනීමක් මිසක් විශ්වාස කිරීමක් නෙවෙයි. ඒ ධර්මයේ අහලා තමන්ගේ බුද්ධිය පාවිච්චි කරලා තේරුම් ගන්න ඕනේ. විශ්වාස කරන්න අවශ්‍ය නැහැ. මේ කෙනෙකුගේ දියුණුව එන්නේ මේ නුවණ දියුණු වීමෙන්. නුවණ දියුණු වෙන්න නම් තමන් කල්පනා කරන්න පුරුදු වෙන්න ඕනේ. අද මේ සිරිතක් වශයෙන් මේ බුද්ධ ශාසනය මේ ඇවිදින් තියෙන්නේ කටපාඩම් කිරීමෙන්. ඒ මොකද ඔය සූත්‍ර ඔක්කොම කටපාඩම් කරගෙන දැන් ඔය පිළිචියන කියන්නේ කටපාඩමින් තමයි කියන්නේ. දැන් අද සමහර හාමුදුරු ඉන්නවා මේ තේරවාද හාමුදුරු මුළු ත්‍රිපිටකයම කටපාඩමින් කියන්න පුළුවන්. නමුත් ඒ කටපාඩමින් කියන්න පුළුවන්කම තිබුණාට ඒක තේරිලා නැති වෙන්න පුළුවන්. ඒක හරියට කවියක් කියන්න ඉගෙන ගන්නවා. ඒ කවිය කියන්න පුළුවන් කටපාඩමෙන්. ඒකේ තේරුම මොකද්ද කියලා ඇහුවොත් තේරුම් කියන්න දන්නේ නැහැ. ඒ තාලෙට තමයි අද හුඟක් මේ බුද්ධ ධර්මයේ මේ ලෝකේ පැතිරිලා තියෙන්නේ. නමුත් මේ බුද්ධ ධර්මයේ විශේෂ අංගයක් තමයි කටපාඩම කෙරුවට කමන්නේ. නමුත් අන්ධ භක්තියෙන් පිළිගැනීමක් නෙමෙයි යොණ කරන්නේ තේරුම් ගැනීමක්. ඒ නිසා ඒ ප්‍රශ්න තියෙනවා නම් අහන්න. එතකොට මේ බය නැතුව අහන්න ඕනේ ප්‍රශ්න වලට. ඒවා මට තේරෙන හැටියට මම උත්තර දෙනවා.
ප්‍රශ්න කීපයක්
තියෙනවා. මොකද ඔය කඩදාසි වලින් ප්‍රශ්න අහනවට වැඩිය හොඳයි.
මම මේ මයික් එකෙන් අහන්න. මයික් එකෙන් අහන්න for the recording purposes.
දැන් මෙතන මේ ප්‍රශ්නයක් තියෙනවා මේකෙන් පටන් ගන්නද? එහෙමයි.
Question also for the recording
purposes. රෙකෝඩ් කරනවා. ප්‍රශ්නේ. මේ ඉතින් ඉංග්‍රීසියෙන්ද?
එහෙමයි.
එතන මේක ඉංග්‍රීසියෙන්ද කියන්නේ සිංහලෙන්ද? නෑ මම මේක සිංහලට පරිවර්තනය කරලා කියන්නම් මේ ප්‍රශ්නේ. මොකද මම අර ඉස්සරලා මේ ධර්ම දේශනාවක් කිරුවා මේ දානෙන් පස්සේ ඒකෙදි මං කීවා මේ පුද්ගලයෝ එක එක තරාතිරං වල ඉන්නා පුද්ගලයෝ ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ බුදු නයින් පස්සේ ලෝකෙ දිහා බැලුවානේ. ලෝක දිහා බලලා මේ ලෝකේ ඉන්න පුද්ගලෝ වෙන වෙන වශයෙන් නෙමෙයි සාමාන්‍යයෙන් බැලුවා. බලලා කල්පනා කරා අයියෝ මේ මම මේ මෙච්චර මහන්සිලා හොයාගත්තු සත්‍ය මේ මිනිස්සු ඉඳනන් තේරෙන්නේ නැහැ, වැඩක් නැහැ. ඒ නිසා මම මේ මහන්සි වෙලා ධර්ම දේශනා කරන්න යන්න අවශ්‍ය නැහැ. මම මේ ලබාගත්තු ධර්මය මමම පාවිච්චි කරලා ඒකේ ප්‍රයෝජනේ මම ගන්නම් කියලා. එතකොට තමයි මේ මහා බ්‍රහ්මයා බය වෙලා දුවගෙන නැවදී බුදුරජාන් වහන්සේට වැදලා කිවානේ ඒ වැඩේ නම් කරන්න එපා. ඒ මොකද මේ ටිකක්වත් තේරෙන අය ටික දෙනෙක් හරි ඉන්නවා. ඒ අය වෙනුවෙන් ධර්ම දේශනා කරන්න කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ බැලුවා ලෝකෙ දිහා හරියට තේරුම් ගන්න පුළුවන් කට්ටිය ඉන්නවද කියලා. ටික දෙනෙක් තමයි හිටියේ තේරුම් ගන්න පුළුවන් අය. ඉතින් ඉස්සරලාම ඔය ආලාර කාලාම උද්දකරාම පුත්ත කියලා ගුරුවරු දෙන්නෙක්ෙන් ඉගෙන ගත්තනේ. ඒ දෙන්නා ධර්ම දේශනා කරන්න යන්න බැලුවා. බලනකොට ඒ දෙන්නම අපවත් වෙලා මැරිලා. ඒගොල්ල බොහොම දියුණු මේ භාවනා කරපු නිසා ඔය අරූප ලෝකවල ගිහින් ඉපදිලා. ඒ අරූප ලෝකවල ගිහින් ඉපදුනහම ඒ අය හොයන්න යන්න බෑ. ඒ අයට බුදුන් දකින්නත් බෑ. ඒ අරූප ලෝකෙන් එළියට එන්නත් බෑ. ඒක එක කාලයක් ඒ අරූප ලෝකෙ ඉඳලා එළියට එනකොට බුදුරු කීප නෙක්ම ඇති වෙලා ගිහින්. ඉතින් ඊට පස්සේ කල්පනා කරා එහෙනම් මම අර පස්වග මහන් කියලා දුෂ්කර ක්‍රියා කිරුවනේ කොණ්ඩඤ්ඤ බද්ධ්‍ය වප්පමාන මහානාම කියලා. ඉතින් ඒ අයට දේශනා කරන්න යන්නම් කියලා ඉතින් ගියේ. නමුත් ඒ ලෝකෙ දිහා බලනකොට පෙනුනා සමහර අය ඉන්නවා මේ එක්තරා ප්‍රමාණයකට ශ්‍රද්ධාව කියනවා, ශ්‍රද්ධාක් කියන එක. ඊට පස්සේ තව අය ඉන්නවා ශ්‍රද්ධාව විතරක් නෙමෙයි ඒ අයට සීලය තියෙනවා. සමහර අය ඉන්නවා සීලයක් තියෙනවා, ශ්‍රද්ධාවක් තියෙනවා, සමාධිය වඩනවා ඒ අය. තව කට්ටියක් ඉන්නවා සීල, සමාධි, ප්‍රඥා කියලා ප්‍රඥාවත් ප්‍රමාණයකට දියුණු වෙලා තියෙනවා. අන්න ඒ වාගේ ලෙවල් හතරක් තියෙනවා. ශ්‍රද්ධා, සීල, සමාධි, ප්‍රඥා. ඉතින් ඒව දැකලා තමයි ඒ ධර්ම දේශනා කරන්න ගියේ. නමුත් අර ශ්‍රද්ධා සෙවල් එකේ ඉන්න ආයත එකපාරටම මේ රහත් වෙන්න හැටි කියලා දෙන්න ගින ශ්‍රද්ධාවෙන් සීලයට ගේන්න උත්සාහ කරනවා. ශ්‍රද්ධාව තියෙන මනුස්සයා ත සීලෙ රැක්වන්න බණ කියවේ. සීලයේ තියෙන මනුස්සයා ත සමාධිය උගන්වනවා. සමාධිය වඩ නැහැ. සමාධිය තියෙන පුද්ගලයාට ප්‍රඥාව වඩන්න උගන්වනවා. අන්න එහෙමයි. ඒක හරියට අපි ඉස්කෝලේකට ගියාම ඒ ඉස්කෝලේ හොඩියේ ඉන්න ළමයින්ට මේ විශ්වවිද්‍යාලයේ ලෙවල් එකේ ඒව කියලා දෙන්න බෑනේ. ඒ වාගේ එක එක මට්ටම් වල ඉන්න අයට ඒ මට්ටමේ හැටියට තමයි ධර්ම දේශනා කෙරෙන්නේ. ඉතින් අද හුඟක් මේ ආයත මේ ගුරුවරු කියලා ජාතියක් භාවනා උගන්වනවා. ඒ භාවනා උගන්න්නේ ඔක්කොටම උගන්වනවා මේ රහත් වෙන්න හැටි. ඒකයි මේ මොකද්ද විපස්සනා භාවනා කියලා. මේ හිතපු ගාම මේ හිතපු මිනිස්සේ කරගෙන ගිහින් විපස්සනා භාවනා කරලා රහත් කරන්න බෑනේ. නමුත් ඉතින් එහෙමත් කෙරෙනවාද? එහෙම කෙරෙනවා විතරක් නෙවෙයි සමහර අය සර්ටිෆිකේට් දෙනවා. දැන් සෝවාන් වුණා. තව කෙනෙකුට සකෘදාගාමී වුණා, අනාගාමී වුණා, රහත් වුණා. ඒක පුදුම වැඩක්. එහෙම මේ රහත් වෙච්ච අය දැන් කීප දෙනෙක් මං හම්බෙලා තියෙනවා. ඉතින් මේ කොමාරි අපේ මුල් කාලයේ ওই බුරුමෙන් භාවනා ආපු කාලේ අපේ ගමේ මිනිස්සෙක් ගෙහින් සෝවාන් වෙලා ඇවිදින්. සතියක් භාවනා කරලා සෝවාන් වෙලා ඇවිදින්. ඉතින් එයා කියනවා මම මේ සතර දිසාවෙත්ම බැලුවා මට වඳින්න සුදුසෙක් ඉන්නවද කියලා. බලනකොට කවුරුවත් නැහැ. මොකද මෙයා දැන් සෝවාන් වෙලා නිසා වඳින්න බෑ. ඒකෙන්ම තේරෙනවා එයා සෝවාන් වෙලා නැහැ කියලා. මොකද මාන්නේ වැඩි වෙලා නැති වෙන්නේ. සෝවාන් වෙච්ච පුද්ගලයාට ඒ වගේ මාන්නේ තියෙන්න බෑනේ. ඒ කාලේ තමයි මුල් කාලේ මේ ඔය භාවනා ක්‍රමයේ බුරුමෙන් ආපු කාලේ. ඉතින් මේ හුඟක් දෙනෙක් ඔය භාවනා කරලා සෝවාන් වෙලා මේ බොහොම මාන්න අධිකව ඉන්න අය ඉන්නවා. අන්දෙන් සෝවාන් වෙලා කියලා. ඒ නිසා තමයි ඔය ඒ කාලේ මේ කුරුඳුවත්තේ නෝනලා භාවනා කරන්න ගිහින් සෝවාන් වෙලා ඇවිදින්. ඒ මාත්‍යා පිළිගන්නේ නැහැ සෝවාන්කම. මොකද මේ එයා මේ ගේ චරිතය වෙනස් වෙලා නැහැ. මේ සෝවාන් වෙනවා කියන්නේ නිකන් එලි පේන එකක් නෙමෙයි. සෝවාන් වෙනවා කියන්නේ චරිතය වෙනස් වෙන්න ඕනේ. මිනිස්සයා වෙනස් වෙන්න ඕනේ. ඒ මිනිස්සයාගේ වෙනස් වීමක් නැත්තම් ශරීරයේ වෙනස් වීමක් නෙමෙයි හිතේ වෙනස් වීමක්. හිත වෙනස් වෙනකොට තමන්ගේ ක්‍රියාව වෙනස් වෙන්න ඕනේ. හැසිරෙන ක්‍රමය වෙනස් වෙන්න ඕනේ. ඒව මොකක්වත් නැහැ. පත්‍රම විතරයි තියෙන්නේ. ඒ කාලේ සර්ටිෆිකේට් උත් හම්බුණා. ඉතින් ඒ වාගේ මේ වැඩක් දැන් තියෙනවා. මේ හැමතැනම ලෝකෙ මේ ලංකාවෙත් තියෙනවා, බුරුමෙත් තියෙනවා, තායිලන්තෙත් තියෙනවා. ඒක විතරක් දැන් ඇමරිකාවට එංගලන්තෙටත් ගිහින් තියෙනවා අයුවා. ඉතින් මේ හැමතැනම ඒ වාගේ බුද්ධ ධර්මයක් පැතිරිලා තියෙනවා. නමුත් අර මම මේ මුල් කාලයේම ඉඳලා මම වයස මගේ 16 වගේ කාලේ ඉඳලාම පටන් ගත්තේ මේ බුද්ධ ධර්මයේ තේරුම් ගන්න. ඒ බුද්ධ ධර්මයේ තේරුම් ගන්න ගිහින් මට එන්නෙන්ද තේරෙන්න පටන් ගත්තා මේ සම්ප්‍රදායේ තියෙන අදහස් වැරදි කියලා. නමුත් ඒවා හොයන්න ඕන කියලා මං හෙව්වා. මගේ මුළු ජීවිතේම ගත වුණේ ඔය බුද්ධ ධර්මයේ නියම තේරුම හොයාගන්න. මොකද හුඟක් දෙනෙක් මේ කටපාඩමින් කියන්න දන්නවා. නමුත් අරකේ තේරුම කියන්න ගියාම අටුවයි අරවා මේව අරගෙන තමයි ඒක තේරුම් හොයන්නේ. අටුවාචාර්යෝ කියලා මේ තේරුම් කරපු කට්ටියක් ඉන්නවා. ඒ අටුවාචාර්යෝ කියන්නේ මේ රහතන් වහන්සේලා නෙමෙයි. නමුත් ඉතින් ඔය පඬිත හාමුදුරුවෝ වගේ අය තමයි මේ අටුවාව ලිව්වේ. ඉතින් ඒව ගැන මට එච්චර දුරට කියන්න අවශ්‍ය නැහැ. දැන් මේ ඒ නිසා මොන හරි ප්‍රශ්න තියෙනවා නම් දැන් මං දවස්සක්ද දෙකක්ද කතා කරුවා නේද? ඒ කතා කරපු වෙවගෙනොත් මොන හරි ප්‍රශ්න ඇති. ඒ නිසා ඒ ප්‍රශ්න වලට උත්තර දෙන්න. ඉතින් මෙතන දැන් මං කියපු කරුණු අනුව තමයි මේ ප්‍රශ්නයක් තියෙන්නේ. ඒ මොකද්ද මේ ප්‍රශ්නේ තියෙන්නේ? මේ මං කියවන එක එකනා එක එක අවස්ථාවල ඉන්නේ කියලා, එක එක පඩිතාලන් වල ඉන්නේ කියලා. ඒ මොනවද ඒ පඩි ඒ ඒක ඒකත් මං දැන් කීවා. ශ්‍රද්ධා, සීල, සමාධි, ප්‍රඥා, ඔය ලෙවල් හතර තමයි තියෙන්නේ. ඉතින් ශ්‍රද්ධා ලෙවල් එකේ ඉන්න එකනාට සීලේ වඩන්න උගන්වනවා, සීලේ ලෙවල් එකේ ඉන්න අයට සමාධි ලෙවල් එකට යන්න උගන්වනවා, සමාධි ලෙවල් එකේ ඉන්න අයට ප්‍රඥා ලෙවල් එකට යන්න. ඒ ප්‍රඥාවට ගියාම තමයි රහත් වෙන්නේ. ඉතින් ඒ නිසා දැන් ඒ ප්‍රශ්නට මම උත්තර දුන්නා. මොකක්ද ඊළඟ ප්‍රශ්නේ?
ගරු ස්වාමීන් වහන්ස, චිත්තය කුමන ආකාරයේ දෙයක්දයි පහදා දෙන්න.
මම නැහැන්නේ ඔබ ටික හයියෙන් කියන්න.
ගරු ස්වාමීන් වහන්ස, චිත්තය කුමන ආකාරයේ දෙයක්දයි පහදා දෙනමින් ඉල්ලා සිටිමි. චිත්තය කියන්නේ මොකක්ද කියලා?
චිත්තය තේරුම් ගන්න. හොඳයි. අද ඔය අභිධර්මයේම ඉගෙනගත්තු කෙනෙකුගෙන් ඇහුවොත් හිත තියෙන්නේ කොහෙද කියලා කෙලින්ම උත්තරය දෙනවා. මොකද ඒ උත්තරේ මේ හෘද වස්තුව කියලා එකක් තියෙනවා. ඒ හෘද වස්තුවේ මේ අතට මෙහෙම මේ ගන්න ප්‍රමාණයක් වාගේ ලේ තියෙනවා. ඒ ලේ ආශ්‍රයෙන් තමයි හිත තියෙන්නේ කියලා. එතකොට හිත කියන එකෙන් තමයි අපි කල්පනා කරන්නේ. අපිට ගණනක් හදන්න ඕනේ වුණොත් ඒ ගණන හදන්නේ ඒ හිත පාවිච්චි කරලා. එතකොට අපට තරහ ආවොත් ඒ තරහ ආවෙත් හිතේ. ආසාවක් ආවොත් ආසාව ඉන්නේ හිතේ. මොනවා හරි මේ කල්පනා කරලා අදහසක් මැව්වොත් ඒකත් හිත. ඉතින් හිතයි කයයි කියලා දෙකක් තමයි තියෙන්නේ. කය කියන්නේ ශරීරෙට, හිත කියන්නේ ඒ ඔය අර්ධ වස්තුවේ මේ ලේ ආශ්‍රයෙන් තියෙන එක. ඒ විදිහට තමයි උත්තරය ලැබෙන්නේ. මම මේක දන්නවා. මොකද මම ඔය පඬිත හාමුදුරුවන්ගෙන් අහලා තියෙන මේ ප්‍රශ්න. ඒ උත්තරේ ඔක තමයි හම්බෙන්නේ. එතකොට නමුත් දැන් මම මේවා ගැන හුඟක් හොයලා බලපු නිසා මට තේරෙනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ මේ හිත ගැන අපි දැන් සිංහල වචනයක් හිත කියන එක ඒ සිංහල වචනේ අපි හිතන හිත ඒකට වචන තුනක් බුදුරජාණන් වහන්සේ පාවිච්චි කරලා තියෙනවා ඒ තුන තමයි චිත්ත මනෝ විඥාන කියලා. ඉතින් අද හුඟක් දෙනෙක් ඔය අභිධර්මය ඉගෙන ගන්න අයත් ඔය චිත්ත කියන්නේ එකම දෙයට. දැන් ඔය අභිධර්මයේ කියන හැටියට චිත්ත චෛතසික රූප නිබ්බාන කියලා හතරක් ගැන කතා කරනවානේ. ඒ චිත්ත චෛතසික රූප නිබ්බාන කියලා කතා කරපු එක අභිධර්මයේ මිසක් සූත්‍රවල නැහැ. සූත්‍රවල තියෙන්නේ චිත්ත මනෝ විඥාන. දැන් අද ඔය මේවා ගැන පරිශන කරන විශ්වවිද්‍යාලවල ඉන්න අයත් ඒ විශ්වවිද්‍යාලවල උගන්වන අයත් පිළිගත්තු දෙයක් තමයි මේ ඔය බුදුරජාණන් වහන්සේ මේ චිත්ත මනෝ විඥාන කියන වචන තුන පාවිච්චි කරලා තියෙන්නේ මේ කොහොමද කියලා අටුවාචාරීන්වත් තේරුම් ගන්න බැහැ. ඒ අටුවාචාරියොත් දැන් ඕක ගැන ඔය මේ ලොකු ලිපි ලියලා තිනවා විශ්වවිද්‍යාලවල ලොකු පරිශන පවත්වලා. ඒ ලිපිවල තියෙන්නේ මේ අටුවාවල තියෙන හැටියට පැහැදිලි නැහැ. චිත්ත කියන්නේ මොකද්ද? මනෝ කියන්නේ මොකද්ද? විඥාන කියන්නේ මොකද්ද කියන එක පැහැදිලිමක් නැහැ කියලා ඒගොල්ලෝ කියන්නේ. මම මේ නවීන විද්‍යාවත් තරමකට ඉගෙන ගත්තා. නවීන මනෝවිද්‍යාවත් තරමකට ඉගෙන ගත්තා. නවීන දර්ශනයත් තරමට ඉගෙන ගත්තා. මම ඒව බලලා මං කල්පනා කෙරුවා කොහොමද මේ බුදුහාමුදුරුවෝ මේ චිත්ත මනෝ විඥාන කියන්නේ මොකද්ද කියන එක තේරුම් ගන්න. මේකේ ඒ අනුව බලලා තමයි මට තේරුම් ගියේ මේ හිත කියලා වෙනම දෙයක් නැහැ කියන එක. මේ ශරීරේම තියෙන ක්‍රියා මොකක්ද කියන්නේ ක්‍රියා ඔලීජක්. ඒ කියන්නේ දැන් මේ ශරීරයේ කෙරෙන ක්‍රියාවල් මහා ගොඩක් තියෙනවා. එකක් තමයි මේ හෘද වාස්තුව ගහින්න පටන් ගන්න එක. ඒක උපන්දා ඉඳලා මැරෙනකන් ඒක නවතින්නේ නැහැ. හෘද වාස්තුව නැවතුනොත් මැරෙනවා. ඒක අපි කරන දෙයක් නෙමෙයි. ඒක ඉබේටම කෙරෙන දෙයක්. එතකොට හුස්ම ගැනීම. හුස්ම ඇතුළට ගන්නවා, පහළ ගන්නවා, ඇතුළට ගන්නවා, බල. අපි නිදාගත්තාම හුස්ම නවතින්නේ නැහැ. ඒක දිගටම පවතිනවා. ඒ වගේ මේ ශරීරයේ තියෙන ක්‍රියාවල් මහා ගොඩක් තියෙනවා. දෙක විතරක් නෙමෙයි. දැන් ආහාර ගත්තාම ඒ ආහාරත් දිරවීමක් කියලා ගත් තියෙනවානේ. ඒවා කොහොම මේ ශරීරයේ කරන ක්‍රියාවල්. ඒ වගේම කරන ක්‍රියාවක් තමයි අපි මේ හිත කියලා කියන්නේ. අපේ මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අනුව අපට ශරීරයක් තියෙනවා. ඒ ශරීරේ ක්‍රියාකාරීත්වයක් තියෙනවා. නමුත් මේ ශරීරයේ තියෙනවා පංචේන්ද්‍රය කියලා ඉන්ද්‍රිය පහක්. ඇස්, කන්, නාසය, දිව, ශරීරය. මේක තමයි ඉන්ද්‍රිය පහ. ඒ ඉන්ද්‍රිය පහ මේ ශරීරයේ තියද්දී මේ පරිසරයෙන් මේ ඉන්ද්‍රිය වලට යම් යම් දේවල් ලැබෙමින් හැප්පෙනවා. ඒ කියන්නේ ආලෝකේ පරිසරයෙන් ලැබෙමින් ඇහැට වැටෙනවා. ඒ ඇහැට වැටුණාම තමයි ඇස් පෙනෙන්නේ. ඒ ඇස් පෙනෙන එකට තමයි කියන්නේ චක්කු විඤ්ඤාණ කියලා. ඒ ඇස් පෙනීම තමයි චක්කු විඤ්ඤාණ. කනට සද්දයක් ආපුවාම ඇහෙනවා. ඒ ඇහිම තමයි සෝත විඤ්ඤාණය කියන්නේ. නාහිත දඩක් සූඳක් ආපුවාම ඒක දැනෙනවා. ඒ දැනෙන එකට ගාන විඤ්ඤාණ කියනවා. දිවට යමක් රසක් දැනුණාම ඒකත් දිවේ මොනවා හරි ආහාරයක් හරි මොනවා හරි ගත දිවිත් ගෑවුනාම දැනෙනවා. ඒ දැනෙන එක තමයි ජීවහා විඥාන කියන්නේ. එතකොට ශරීරේ මොකක් හරි හැප්පුණොත් ගෑවුනොත් අපට දැනෙනවා. ඒකට තමයි කාය විඥාන කියන්නේ. නමුත් ශරීරේ අර පිටතියනේව ගෑවිල්ල විතරක් නෙමෙයි ඇතුලෙන් එන්නත් පුළුවන්. ශරීරය ඇතුලෙන්ම දැන් බඩ රිදෙනවා නම් ඉසේරදයක් නම් ඒව ඇතුලෙන් එනේවා. ඒවත් කාය විඥාන තමයි. දවසක් මේ බ්‍රාහ්මණය කීප දෙනෙක් ආවා බුදුරජාන් වහන්සේ හම්බෙන්න. ඒ ආපු වෙලාවේ බ්‍රාහ්මණය ඇහුවා මේ ඇහැට පේනේවා කනට අහන සද්දේ වාගේ නෙමෙයි. ඒක වෙනස්. නාහිත දැනෙන ගඳ සුවඳ ඒකටත් වැඩි වෙනස් එකක්. දිවට දැනෙන රස කියන එක තවත් වෙනස් එකක්. ශරීරයට දැනෙන ස්පර්ශය කියන එක තවත් වෙනස් එකක්. මේවා මේ අපි මොනවා හරි එකක් ගැන මේ හිතනකොට දැන් මේ කෝප්ප කියලා කියමුකෝ. මේ කෝප්පයක් මෙතනට මට පේනවා නම් ඒක ඇහැටනේ පේන්නේ. නමුත් මගේ අතින් මෙහෙම අල්ලගොම අතටත් අහුවෙනවා. එතකොට මං කෝප්ප කියනකොට ඇහැට පේන එක විතරක් නෙමෙයි අපි කල්පනා කරන්නේ, අතට අහුවෙන එකත් කල්පනා කරනවා. මම මේ කෝපයට ගැහුවොත් මෙහෙම අතින් සද්දයක් එනවා. ඒක එන්නේ කනට. එතකොට මං නාහයෙන් දෙකිබ්බොත් සමහර විට මොනවා හරි ගඳක් හරි සුවඳක් හරි එන්න පුළුවන්. ඒක එන්නේ නාහයට. දිව එතෙන් දෙකිබුණොත් දිවට යන පිළි රසක් දැනෙන්න පුළුවන්. ඒක ඔක්කොම වෙනස් වෙනස් දේවල් මේ එක්කහු වෙලා නේ තියෙන්නේ අපි කෝපය කියනකොට. ඉතින් කොතනදින්ද මේවා එකව වෙන්නේ කියලා ඇහුවා. එතකොට කියවා මනෝ කියලා. ඒ මනෝ කියන තැන තමයි ඒක එකව. දැන් ධම්මපදයේ ගාථාවක් තියෙනවා. මේ ධම්මපදයේ තියෙන පළවෙනි ගාථාව මනෝ පුබ්බංගමා ධම්මා මනෝ සෙත්තා මනෝමය මනසාචේ පදුට්ඨේන බාසතිවා කරෝතිවා තතෝනම් දුක්ඛමං වේති. මොකද්ද ඒක තේරුම? මනෝ පුබ්බංගමා ධම්මා ඒ මනෝ කියන එක මුල් වෙනවා. ඒ කියන්නේ මුලින් ඇති වෙන්නේ මනෝ කියන එක ඊට පස්සේ තමයි ධම්ම කියන එක ඇති වෙන්නේ. ඒ ධම්ම කියන්නේ අදහසක්. මනෝ කීවේ කල්පනා කිරීමට. අපි කල්පනා කරනවා කියලා ගත් තියෙනවානේ. ඒ හිතෙන්නේ කල්පනා කරනවා කියන්නේ. නමුත් ඒක වැරදි. හිතෙන් නෙමෙයි මේ කල්පනා කරන්නේ. මනසෙන් තමයි කල්පනා කරන්නේ. ඉතින් අර ඇහෙන් යමක් දැක්කට ඒ දැකපු දේ බලලා මම කියනවා නම් මේ කෝපයක් කියලා. කොහොමද දන්නේ කෝපයක් කියලා? ඒ මනසෙන් කල්පනා කරලා තමයි කෝපයක් කිව්වේ. මම මේ කෝපේ අලලාවත් නැත්තම් කවදාකවත්. ඒත් මම කියන්න පුළුවන් මේ කෝපේ ඇල්ලුවොත් මෙන්න මේ වාගේ තමයි මට දැනෙන්නේ කියලා. ඒ මොකද මීට ඉස්සෙල්ලා මං කෝපය දැකලා තියෙනවා. ඒ කෝප අලලක් තියෙනවා. ඒ නිසා මේක අලලයි තිබුණේ නැතත් මට කියන්න පුළුවන් මේක ඇල්ලුවම මෙහෙමයි දැනෙන්නේ කියලා. ඒක අදහසක්. ඒ ආවේ අදහසක්. ඒ අදහසට තමයි ධම්ම කීවේ. ඒ කල්පනා කිරීමට තමයි මනෝ කීවේ. එතන ක්‍රියාවක්. කල්පනා කරනවා කියන ක්‍රියාව. මනෝ පුබ්බංගම ධම්ම මනෝ සෙට්ට. ඒ කියන්නේ ඒ මනස තමයි මේ මුල් වෙන්නේ ශ්‍රේෂ්ඨ. ඒ කියන්නේ බලවත්කමක් තියෙන මනසට. මනෝමය. ඒ මනසෙන්ම තමයි නොයෙක් නොයෙක් දේවල් හදන්නේ. දැන් කෝපය කියන එක හැදුවේ මනසෙන්. ඒ මොකද ඇහැට පේනෙමයි, කනට ඇහෙනෙමයි, නාහයට දැනෙනෙමයි, දිවට දැනෙනෙමයි, ශරීරයට දැනෙනෙමයි, ඔක්කොම එකතු කරලා තමයි කෝපය කියන අදහස ලැබුවේ. ඒ මනසෙන් තමයි ඒ අදහස ලැබුවේ කෝපය කියන. එතකොට ඒ අදහස ලැබුවෙන් පස්සේ මොකද්ද වෙන්නේ? දැන් අපි හිතමු මේ දොඩංගෙඩියක් දකිනවා. ඒ දොඩංගෙඩිය අල්ලන්නේත් නැහැ, දකිනවා විතරයි. ඒ දොඩංගෙඩිය දැකපුවාම සමහර විට කටට කෙල වුණන්න පුළුවන්. ඒ මොකද? නැත්තම් දෙහිගෙඩියක් දැකපුවාම ඒත් කටට කෙල වුණන්න පුළුවන්. ඒ මොකද? අපි දන්නවා දොඩංගෙඩිය කනකොට එක්ක ඇඹුල් එක්ක බොහොම රස තියෙනවා. දෙහිගෙඩියක් දැක්කොත් මේක ඇඹුල් කියන එකත් අපි දන්නවා. ඒකේ තියෙනවා රසය. ඒ රසය කියන්න පුළුවන් අපි අල්ලලත් නැතුව ඒක දිහා බලලා රසය කියන්න පුළුවන්. ඒ අපි හිතන ඒ හිතවිල්ල අනුව තමයි මට ඒකට ආසාවක් හරි අකමැත්තක් හරි එන්නේ. අන්නේ ආසාව අකමැත්ත කී ආපුහම තමයි ඒ අනුව අපි කතා කරන්නේ නැත්නම් ක්‍රියා කරන්නේ. එතකොට ඒ ක්‍රියාවට නංවන්න ඉස්සල්ලා අදහස මැවෙන්න ඕනේ මනසෙන්. ඒ අදහස මැවුනහම තමයි ඒ අදහස අනුව තමයි මට ආශාවක් හරි අකමැත්තක් හරි ඇති වෙන්නේ. ඒ ආශාව හරි අකමැත්ත හරි ඇති වුනහම තමයි කටින් ක්‍රියාවක් නම් කතා කරනවා, නැත්නම් ශරීරෙන් ක්‍රියා කරනවා නම් ඒක එක්ක ලබා ගන්න, එහෙම නැත්නම් ඒක අල්ලලා විසි කරන්න. ඒ ඔක්කොම ආසාව අකමැත්ත අනුව ඒක වෙන්නේ. ඒ අඹගෙඩිය අඹගෙඩිය හරි දොණංගෙඩිය හරි දැකලා ඒක කුණු වෙලා තියෙනවා කියලා පෙනුනොත් මොකද කරන්නේ? අල්ලා විදි කරනවා. එතකොට ඒ ක්‍රියාව ඔක්කොම ඇති උනේ ඉස්සෙල්ලා අදහස මැව්වා, ඊට පස්සේ ඒ අනුව ආසාවක් හරි අකමැත්තක් හරි ඇති වුණා, ඒ අනුව ක්‍රියා කරනවා. අන්න ඒකයි මනසාචේ පදුත්තේන වාසිතිවා කරෝතිවා කියන්නේ ඒකයි. ඒ නරක විදිහේ හිතවිල්ලක් ඇති වුණා නම්, එතන ආසාවක් ඇති වුණා නම්, ඒ අනුව ක්‍රියා කරලා ඒකෙන් දුකකටපත් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් හරි පිළිවෙලට අදහසක් මවලා ඒ අනුව ආසාවක් හරි අකමැත්තක් හරි ආවම ඒ අනුව තමයි සැප ඇති වෙන්නේ. ඉතින් ඒකයි මනෝපුබ්බංගම ධම්මා, මනෝසිට්ඨ මනෝමය, මනසාචි පදුත්තේන වාසචිවා කර පදුත්තේන කියන්නේ නරක ක්‍රමය. මනසාචි ප්‍රසන්නේන වාසචිවා කරෝචිවා. අන්න ප්‍රසන්න කියන්නේ හොඳ හිතවිල්ල හැවදින් මේ විදිහට කරන්නේ. ඉතින් මෙතන මේ පෙන්වන එක විශේෂ කාරණයක් ඒ පෙන්වන්නේ. ඒ මොකද මේ නවීන මනෝවිද්‍යාවේ මේ නවීන මනෝවිද්‍යාඥයෝ ඕවගෙන හිතලා තියෙනවා. හිතලා තේරුම් අරන් තියෙනවා. එක මනෝවිද්‍යාඥෙක් ඔය සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කියන මනෝවිද්‍යාඥයා හිතුවා මේ ආසාවල් කියනෙව මේ ඇතුලෙන් එන දේවල්. මේ ශරීරේ හැදිලා තියෙන්නේ එක්කෝ ආසාවක් ඇති වෙන්න, එහෙම නැත්නම් අකමැත්තක් ඇති වෙන්න, එහෙම නැත්නම් තරහක් ඇති වෙන්න, එහෙම නැත්නම් ශෝකයක් ඇති වෙන්න, එහෙම නැත්නම් බයක් ඇති වෙන්න. මේ ඔක්කොම ශරීරයේ කොටස් හැදිලා තියෙන්නේ ඒකටයි. ඒ නිසා මේ ආසාවල් තරහවල් කියන ඒවා මේ ශරීරයෙන් ඇති වෙලා ඒ ආසාව අනුව ඊළඟට ක්‍රියා කරන්න පටන් ගන්නවා. ඒක හරියට ඇතුලෙන් යමක් පටන්ගෙන පිටත යෑමක් මෙතන තියෙනවා. නමුත් මේ ආසාවල් තරහවල් වලින් බොහොම හානි සිද්ධ වෙනවා කියන එකත් එයා දැක්කා. තරහගින් සමහර විට මිනි මරන්න පුළුවන්. ආසාවක් නිසාත් මිනි මරන්න පුළුවන්. අද පත්තරවල වල ඌවා විතර දකින්න තියෙන දේවල්. ඉතින් එහෙම දේවල් කෙරෙන නිසා මේ ආසාවල් නැති කරන එක තමයි හොඳ කියලා එයාට තේරුණා. නැත්නම් අඩු ගන්න මෙව පාලනය කළ යුතුයි. නමුත් මෙයා කල්පනා කරපු හැටියට මේ ආසාවල් නැති කරන්න බෑ. මොකද ඒ ශරීරය ඇතුළෙම හැදෙනවා. ඒ නිසා එයා කියව මේ ආසාවල් තරහවල් ඒ වගේ තියෙනවා යම්කිසි ශක්තියක්. ඒ ශක්තිය අපි හොඳ අතට පාවිච්චි කරන්න ඕනේ. නරක අතට පාවිච්චි කරන්නේ නැතුව හොඳ අතට පාවිච්චි කරන්න ඕනේ. ඒකයි එයාගේ තියෙන ප්‍රතිකාරය. නමුත් මේවා නැති කරන්න බෑ. ඒ අනුව අපි බුද්ධ ධර්මයේ දිහා බැලුවොත් රහතන් වහන්සේ කෙනෙක් කියලා කෙනෙක් හොයාගන්න හම්බෙන්නේ නැහැ. බුදු කෙනෙක් කියලා හොයාගන්න හම්බෙන්නේ නැහැ. මම ඔය මං කිව්වේ මගේ වයස 16 17 වගේ කාලේ ඕවා මං කිව්වා. ඉතින් මමත් කල්පනා කරනවා මේ මනුස්සයන්ගේ මේ මනෝවිද්‍යාව අනුව මේ බුදු කෙනෙක් රහත් කෙනෙක් හොයාගන්න හම්බෙන්නේ නැහැ නේ. ඔහොමම යනකොට මේ මනෝවිද්‍යාව කියන එක විද්‍යාවක් නෙවෙයි. විද්‍යාව කියන්නේ දවසින් දවස වෙනස් වෙන අදහස්. අලුත් අලුත් සොයාගෙන ඇති වෙනවා. ඉතින් ඊට පහු කාලයකදී මනෝවිද්‍යාවක් ඇති වුණා. ඒ අය කියන්න පටන් ගත්තා මේ ආසාවල් නැති කරන්න පුළුවන් තරහවල් නැති කරන්න පුළුවන් ඒ කොහමද අර මනසෙන් ගන්න අදහස වෙනස් කිරීමයි ඒ අදහස අනුව තමයි මේ ආසාව තරහ ආවේ මං අර මේක දොඩංගෙඩියක් කියනකොට තමයි අර කටට කෙල වුණාට පටන් ගත්තේ එහෙම නැත්නම් දෙහිගෙඩියක් කියපුනේ ඒකත්තු අදහස අනුවයි මේක උනේ මේක කුණු වෙලා කියලා අදහසේ ආපු හැටියේ දැන් විදි කරන්නයි යන්නේ ඒක තාසාව ගියා ඒ අදහස වෙනස් වෙච්ච හැටියේ තියෙන ආසාවකමැත්ත කියන එක වෙනස් වෙනවා ඒක තමයි ඒ අය කිව්වේ දැන් ඒ අයගේ තියෙනවා ඔය මානසික ප්‍රශ්න තියෙන අයට මේ උදව් කරන ක්‍රමය දැන් ඉංග්‍රීසියෙන් කියනවා සයිකෝതെරපි කවුන්සලින් ඔය වගේ වචන දාලා තමයි වට තියෙන්නේ නමුත් අපි මානසික ප්‍රතිකාර ක්‍රම කියන ඒව තමයි. එතකොට මේ විදිහට අපි එහෙම අදහස් තියෙනකොට මේ ආයත ලා ඉංග්‍රීසියෙන් කියනවා cognitive psychology කියලා. cognitive psychotherapy. ඔන්න ඔය වගේ වචන පාවිච්චි කරනවා. ඉතින් මේ මේක මේ විශේෂ කාරණයක් මේ චිත්ත මනෝ විඥාන කතාවට අර ඇස් පෙනෙන එක කන් ඇහෙන එක ඒවට අපි කියවේ විඥාන කියලා චක්කු විඥාන සෝත විඥාන ගාන විඥාන ඒවට විඥාන එතකොට විඥාන කියන්නේ මේ ඉන්ද්‍රියන්ගේ ක්‍රියාකාරීත්වය පංච ඉන්ද්‍රියන්ගේ ක්‍රියාකාරීත්වය තමයි විඥාන එතකොට ඒ පංචේන්ද්‍රයන්ගෙන් ස්නායු කියලා නහරවල් జాතියක් යනවා මොළේට. ඒව ටෙලිෆෝන් වයර් වල පණිවිඩ ගෙනියනවා. ඒ ගෙනියන පණිවිඩ අනුව තමයි මොළේ ක්‍රියාකාරීත්වයෙන් තමයි කල්පනා කරන්නේ. ඒක නවීන විද්‍යාඥයෝ දන්න එක. එතකොට අර මනෝ කියලා කිව්වේ මේ මොලේ ක්‍රියාකාරීත්වය කල්පනා කිරීම. එතකොට ඒ ක්‍රියාකාරීත්වය අනුව ඒ අදහස් මවාපු අදහස අනුව තමයි ආසාව හරි අකමැත්ත හරි එන්නේ. මේ අද නවීන විද්‍යාවේ ඒකත් දන්නවා. ඒ කියන්නේ මොලෙන් පණිවිඩයක් අරිනවා මේ ශරීරයේ තියෙන ග්‍රන්ථි කියලා જાතියක් ඉංග්‍රීසියෙන් gland කියලා කියනවා. ඒ ග්‍රන්ථියට පණිවිඩයක් අරපු හැටියේ ඒ ග්‍රන්ථියෙන් යුෂයක් පිට කරනවා ලේ වලට. එතකොට ලේ වලට පිට කරපුවාම ලේ නහර දිග හෘද වස්තුවට යනවා. හෘද වස්තුවට ගිය හැටියේ හෘද වස්තුව පොම්ප කරනවා ඒව මුළු ශරීරයටම යනවා. ඒ මුළු ශරීරයේම ඒ ග්‍රන්ථියෙන් එන යුෂය ගියාම ශරීරයේ ක්‍රියාකාරීත්ව වෙනස් වෙනවා. අර සාමාන්‍ය ක්‍රියාකාරීත්ව වෙනස් වෙනවා. පපුව තදයට ගැහෙන්න පටන් ගන්නවා. හුස්ම වැඩි හුස්ම ගන්න පටන් ගන්නවා. මාංශ පේශි ශරීරයේ තියෙන මාංශ පේශි තද වෙනවා. ඇස් ලොකු වෙනවා. ඔන්න ඔය වාගේ දේවල් වෙනවා. ඒ දැන් තරහ ගියොත් ඔය ගන්න ආහාර දිරවීම කියන ඒවා ඔක්කොම නවතිනවා. ශරීරය දැන් ලෑස්ති වෙන්නේ එක්ක ගහ ගන්න නැත්නම් මේ කනල දුවන්න බය බය නම් ඒ කියන්නේ ගහ ගන්න පුළුවන් කියන්නේ නන්නේ බෑ. ගහන ඡන්ද යන්නේ දැන් අලියෙක් වාගේ ඒකෙක් එනවා නම් පැනලා දුවන එකයි කරන්නේ ගහ ඡන්ද යන්නේ නැහනේ ඒ වාගේ ක්‍රියාකාරීත්වයේ දෙවිදියකට යන්න පුළුවන් එක්කෝ ගහ ගන්නවා එක්කෝ පැනලා දුවනවා බල්ලොත් එහෙමනේ බල්ලව දුරාගෙන ඉන්න පුළුවන්. නමුත් කෝටුවක් එහෙම අර ගත්තොත් සමහර බල්ල බල්ලා දුවන්න පුළුවන්. අන්න ඒ වාගේ තමයි. ඒකට කියනවා ෆයිට් ඇන්ඩ් ෆ්ලයිට් රෙස්පොන්ස් කියලා ඉංග්‍රීසියෙන්. ඒ ෆයිට් ඇන්ඩ් ෆ්ලයිට් රෙස්පොන්ස් කියන්නේ ඒකයි. ෆයිට් කියන්නේ ගහ ගන්න යන එක, ෆ්ලයිට් කියන්නේ පැනලා දුවන එක. ඉතින් ඒ වාගේ මේ ක්‍රියාකාරීත්වයකට වැටෙන්නේ අර ආපු මේ එක්ක තරහ, එක්ක බය, එක්ක ආසාව, එක්ක ශෝකය, ඒ අනුව තම ක්‍රියාව යන්නේ. එතකොට ඒ ආපු මේ තත්වය, ඒ කියන්නේ ආසා තත්වයක්ද අකමැති තත්වයක්ද මොකක් හරි ආපු තත්වෙද තමයි මේ අභිධර්ම කාරයෝ කියන්නේ මේ පර්ධවස්තුවේ ලේ අඩපමණක් තියෙනවා, ඒ ලේ ආශ්‍රයෙන් තමයි හිත තියෙන්නේ කියලානේ. ඒ කියන්නේ චිත්ත කියන එක තියෙන්නේ එතන. ඒ චිත්ත ජීවේ ආසාවල් තරහවල් කියන කල් තමයි චිත්ත ජීවේ. එතකොට ඉස්සල්ලා වෙන්නේ විඥානේ, ඊට පස්සේ මනෝ තම කල්පනා කරන්නේ. ඒ මනෝ අනුව තමයි චිත්ත ඇති වෙන්නේ. ඒ චිත්ත අනුව තමයි ක්‍රියාවට නැංගෙන්නේ. ඒ ක්‍රියාව තමයි කර්මය කියන්නේ. දැන් මේමත් හොයාගෙන තියෙනවාද විද්‍යාඥයෝ? මේ තිරිසන් උණ්ඩයි මිනිස්සෙයින්ඩයි මෙතන වෙනසක් තියෙනවා. මොකද්ද ඒ වෙනස? තිරිසනාට තරහ ආවොත් ඒක නවත්ත ගන්න බෑ. නමුත් මිනිස්සයාට පුළුවන් ඒක නවත්තන්න. නවත්තලා කල්පනා කරන්න පුළුවන් මම මේ අවස්ථාවේදී කොයි විදිහටද ක්‍රියා කරන්නේ. මගේ මන් තරහෙන් ක්‍රියා කරනවද? එහෙම නැත්නම් තරහ නවත්තගෙන මම මොලේ පාවිච්චි කරලා බුද්ධිය අනුව ක්‍රියා කරනවා. ඒකයි දැන් ඔය දැන් කාලේ ප්‍රශ්නේ එන්නේ. මේ රස්සාවක් හොයාගෙන යන ලංකාවෙන් ආපු මිනිස්සේ අපි ගියම රස්සාවකට ගියාම රස්සාවේ එතන ඉන්න බොස් කියලා මිනිස්සෙක් ඉන්නවනේ එයානේ පාවිච්චි කරන්නේ. ඉතින් ඒ බොස් දෙනවා මේ මොකක් හරි වැඩක් මෙයා කැමති නැති එකක්. ඉතින් මේ වෙලාවේ තරහ යනවා මිනිහට, මේ මිනිස්සයා මට මේ මෙහෙම එකක් දුන්නේ මොකද මේ කියලා. ඒ වෙලාවේ බොස්ට ගහගන්න යන්නත් බෑ, බොස්ට ගහන්න මරන්නත් බෑ, බොස්ට නරක වචනින් කතා කරන්නත් බෑ. එහෙම යනවා මිනිස්සයාට පුළුවන් ඒක පාලනය කරලා මේ බොස්ට මේ බොහොම හොඳට කතා කරලා සමහර විට ඒ බොස්ගේ කරුණාව ගන්න පුළුවන්. එහෙම නැත්නම් බොස්ට කියලා මට මේ වැඩේ කරන්න බෑ, මම මේ රස්සාව අතහැරලා යනවා කියලා ගන්නත් පුළුවන්. ඒව කරන්න පුළුවන් වෙන්නේ මේ තරහවට ඒ අරුණ ගිහින් නෙමෙයි. බල්ලට ඒ වැඩේ කරන්න බෑ. බල්ලට කේන්ති ගැටි බුරනවා හපන්න යනවා ඒක තමයි කරන්නේ. ඒක නවත්ත ගන්නත් බෑ. අන්න ඒ තෝරා ගැනීම ගන්න පුළුවන්කම, ඒ තෝරා ගැනීම කොයි විදිහටද මං ක්‍රියා කරන්නේ කියන ඒ තෝරා ගැනීමට තමයි චේතනා කියන වචනේ බුදුරජාණන් වහන්සේ පාවිච්චි කළේ. චේතනාහං වික්කවේ කම්මං වදාමි කිවේ ඔය තෝරා ගැනීම තමයි කර්මය කියන්නේ. ඒක නරක තාලට යන්න තෝරා ගන්නත් පුළුවන්, හොඳ තාලට යන්න තෝරා ගන්නත් පුළුවන්. නරක තාලට යන්න තෝරා ගත්තොත් අකුසල වෙනවා, හොඳ තාලට යන්න තෝරා ගත්තොත් කුසල වෙනවා. මේක තමයි කර්මය කියන්නේ. එතකොට මෙතන මේ ක්‍රියා පෙළක් ඇති වෙන්නේ. පළවෙනි ක්‍රියාව තමයි මේ විඥානය. ඊළඟට මනෝ කියන මනසේ ක්‍රියාකාරීත්වය. ඊට පස්සේ තමයි චිත්තය. එතකොට චිත්තය අනුව ඒ චිත්තයට තමයි ලෝභ දෝෂ මෝහ කියන්නේ. එතකොට ඒ චිත්තය අනුව තමයි ඒ ලෝභ දෝෂ මෝහ පාලනය කරනවද නැද්ද කියලා තීරණයක් අරගෙන ඒ අනුව ක්‍රියා කිරීම තමයි කර්මය. අන්න ඒ විදිහට අපි තේරුම් ගත්තොත් මේවා මේ හිත කියලා වෙනම එකකුයි එහෙම නෙමෙයි ඉතින් තියන්නේ. ශරීරයේ ඇතිවෙන ක්‍රියාවල්. ඒ ක්‍රියාව කරන කෙනෙක් කියලා පුද්ගලෙක් නෑ මෙතන. ඒකයි අනාත්මය කියන කේ තේරුම. මේ ක්‍රියාවල් කරන පුද්ගලෙක් නෑ, මේවා වෙනවා. ඒ වෙන්නේ කොහමද කියන එක තමයි පටිච්ච සමුප්පාද කියන එකෙන් තේරුම් ගන්නේ. පටිච්ච සමුප්පාද කියන එක අපි ඉංග්‍රීසියට හරවලා කියනවා මේ dependent origination, causal genesis ඔය වගේ වචන දාලා. නමුත් මේ පරිවර්තකයින්ද තේරුනේ නැහැ මේ බුදුහාමුදුරු මොනවද කියුවේ කියන එක. ඉතින් ඒ මිනිස්සු ඒ කාලේ මේ ඔය ඉංග්‍රීසි අය තමයි අවදින් ඔය ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කෙරුවේ. ඉතින් ඒ අයට තේරිච්ච හැටියට මේගොල්ල පරිවර්තනය කෙරුවේ. නමුත් ඒ පරිවර්තනය කෙරුවට ඒ වගේත් වැරදි තියෙනවා. ඉතින් මේවා මේ හොයලා බලනකොට තමයි මේක තේරෙන්න පටන් ගන්නෙ. නිකම්ම මේ ඔය තියෙන ඒවා කටපාඩම් කරගෙන ගාලා ඇරියත් හරියන්නේ නැහැ. ඉතින් මේක තේරුම් ගන්න ඕනේ. ඒ තේරුම් ගත්තාම ඒ මේ විඥානේ, මනස, චිත්ත, කර්ම එහෙමයි යන්නේ. ඒ කර්මය අනෝ ඊළඟට විපාකත් එනවා. ඒක ක්‍රියා පෙළක් මෙතන තියෙන්නේ. ඉතින් ඒ ක්‍රියා පෙළ අනුව තමයි මේ බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ මේ ක්‍රියා පෙළ තමයි දුක කියන්නේ. මේ ක්‍රියා පෙළ නවත්තන්න ඕනේ. ඒ ක්‍රියා පෙළ නවත්තන්නේ කොහොමද? ක්‍රියා පෙළ නවත්තන්න ඉස්සරලා මේ මෙතන තියෙන ප්‍රශ්නේ තේරුම් ගන්න. මොකද මේ වෙලා තියෙන්නේ. ඒක තේරුම් අරගෙන එකපාරටම මේක නවත්තන්න බෑ. ඉස්සරලා කරන්න තියෙන්නේ අනික් කොනින් පටන් ගන්න ඕන. ඒ කියන්නේ අවසාන වුණේ මෙතන කර්මයෙන්. ඒ ක්‍රියා. ඒ ක්‍රියාව නැවැත්වීමයි ඉස්සරලා කරන්නේ. ඉස්සරලා තේරුම් ගන්න ඕනේ. තේරුම් අරගෙන මේක නවත්තන්න ඕන කියන අදහස ඇති වෙන්න ඕනේ. ඒක ඇති වුණාන් පස්සේ තමයි හරි පිළිවෙලට කතා කරන්න පටන් ගන්නවා, හරි පිළිවෙලට ක්‍රියා කරන්න පටන් ගන්නවා, හරි පිළිවෙලට ජීවත් වෙන්න පටන් ගන්නවා. ඒකට තමයි සීලය කියලා කියන්නේ. එතකොට ඉස්සෙල්ලා මේක තේරුම් ගැනීමට තමයි සම්‍යක් දෘෂ්ටිය ජීවේ. මේක තේරුම් අරගෙන දැන් කරන්න තියෙන්නේ මේක නවත්තන්නයි තියෙන්නේ කියන එක තේරුම් ගන්න ඕන. ඒක තේරුම් අරගීම තමයි සම්මා සංකප්පය. ඒ සම්මා සංකප්පයෙන් පස්සේ හරි පිළිවෙලට ක්‍රියා කරන්න පටන් ගැනීම තමයි සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව කියන්නේ. ඒක තමයි දැන් ආර්ය අෂ්ටාංග මාර්ගයට වැටුණා. ඒ විදිහට කරලා ඒ ක්‍රියාව නැවත්තහම සීලය ඊළඟට අර ආපු තරහ නැත්තේ නැනේ. ක්‍රියාව විතරයි නැත්තේ. ඒ නිසා ඒ තරහත් නැති කරන්න ඕනේ. ඒ තරහ නැති කිරීම විතරක් නෙවෙයි, එනේන වෙන ආසාවක් ආවම ඒකත් නැති කරන්න ඕනේ. බයක් ආවම ඒකත් නැති කරන්න, ශෝකයක් ආවම ඒකත් නැති කරන්න. ඒකයි තමයි සමත භාවනාව කියලා කියන්නේ. සමාධිය කියන්නේ ඒකයි. ඒ ආසාවල් නැවැත්වීම තමයි සමාධි. සමත භාවනාවෙන් කරන්නේ ඒකයි. නමුත් අයත් ආසාවල් එන්න පුළුවන්. ඒ මොකද අර වැරදි පිළිවෙලට කල්පනා කරන්න පටන් ගත්තොත් ආයසරයක් මේ ආසාව එන්න පුළුවන් තරහා එන්න පුළුවන් බය ශෝක ඒ ඔක්කොම එන්න පුළුවන් ඒ නිසා මේක తాවකාලික නැවැත්තුව මිසක් සම්පූර්ණම නැවැත්තුව නෙමෙයි සම්පූර්ණ නවත්තන නම් අර ගත්තු අදහස වෙනස් කරන්න ඕනේ අන්න ඒ හිතවිල්ල එතන අපි හිතවිල්ල කියවට හිතවිල්ලක් නෙමෙයි ඒක මනෝ කර්මයක් මනසෙන් කරන දෙයක් ඒ මනසේ කරන ක්‍රියාව වෙනස් කරන්න ඕනේ ඒක තමයි මොකද්ද ඒකට කියන්නේ සමත භාවනා විපස්සනා විපස්සනා කියන්නේ දැකීම වෙනස් කිරීම වි කියන්නේ වෙනස් කිරීම පස්සනා කියන්නේ දැකීම ඒ දැකීම කිව්වේ අර ඇහැට පේන එක පෙනීම විතරක් නෙමෙයි ඒක තේරුම් කිරීම. දැන් මේක දිහා බලම කෝපයක් කියනවනම් කෝපයක් හැටියටයි මම දැක්කේ. ඒ වාගේම කෙනෙක් දැකලා මේක මගේ හතුරෙක් කියලා හිතුවනම් එතන ඒ දැකීම. ඒ හතුරෙක් කියලා හිතාපු නිසා තමයි මේ කේන්ති එන්නේ ඊළඟට. එහෙම නැත්තම් මේ මගේ මිතුරෙක් කියලා හිතුවනම් ඒ අනුව තමයි ඊළඟට තමන්ගේ ක්‍රියාව යන්නේ. ඉතින් ඒ නිසා අර ඇතිවෙච්ච අදහස තමයි මනෝ ධම්ම කියන්නේ. මනසෙන් තමයි අදහස ඇති කරන්නේ ධම්ම. එතකොට ඒ ධම්ම කියන ඒ අදහස වෙනස් කිරීම තමයි විපස්සනා භාවනා කියන එකෙන් කරන්නේ. ඉතින් එහෙම කරලා මේක සම්පූර්ණම නැති කිරීමයි මේ කරන්නේ. ඇතිවෙච්ච අර ඇහැට ආලෝකය වැටෙනකොට පේනවා, කනට ශබ්ද එනකොට ඇහෙනවා. ඒ වුණාට මේකට ඇති වෙන ප්‍රතික්‍රියාව නැවැත්වීම තමයි අන්තිමට නිවන කියන්නේ ඒකයි. නමුත් ඒක එකපාර්ත කරන්න පුළුවන් එකක් නෙමෙයි. ඉස්සරලා සීලී කරලා ඉන්න ඕනේ. ඒකටත් ඉස්සරලා මේ මොකද්ද මේ වෙලා තියෙන්නේ කියන එක තේරුම් ගන්න ඕනේ. ඒක විතරක් නෙමෙයි වෙලා තියෙන එක තේරුම් ගත්තන් පස්සේ මේක නවත්තන්න ඕන කියන එක තේරුම් ගන්න ඕනේ. ඒ නවත්තන්න ඕන කියන එක තේරුම් ගත්තාම තමයි ඊළඟට නවත්තන්න පටන් ගන්න. ඒක තමයි සීලය. ඒකට සීලය කරලා ඊළඟට සමාධිය කරලා ඊළඟට ප්‍රඥාව. ඒ ප්‍රඥාව තමයි අර වෙනස් කරපු අදහස වෙනස් කරපු එක හරි ගැස්සී. තමා ප්‍රඥාව. දැන් මං හිතනවා මේ ප්‍රශ්නෙට උත්තර දුන්නා කියලා. තව තියනවාද ඒක ගැන මොකක් අහන්න කාටවත්? නබ අනිත් එක කියවන්න බස්.
ගරු ස්වාමීන් වහන්සේ පුද්ගලයෙක් සෝවාන් මාර්ග සිත ලබා ගන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කුමන අවස්ථාවේදීද?
මොකද පුද්ගලයෙක්
සෝවාන් මාර්ග සිත ලබා ගන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කුමන අවස්ථාවේදීද? මාර්ගසිතට වහාම පසු ඵලසිත ඇති වෙන්නේද?
මාර්ගසිතයි ඵලසිතයි.
එහෙමයි.
මෙන්න මෙතනදී තියෙනවා මේ පොඩි ප්‍රශ්නයක්. ඔය ප්‍රශ්නේ මොකද මේ අද ඔය පඬිවරු එක කතා කරන්න ගියොත් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගේ ගමන් කරන්නේ නැහනේ අද කවුරුවත් ඔය භාවනා කරනවා කියවට ආර්ය අෂ්ටාංගික මාර්ගේ ගමන් කිරීමක් නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේ පිරිනොම් පාණ්ඩ බොහොම කිට්ටු වෙලා මිනිස්සෙක් ආව ප්‍රශ්නයක් අහන්න. ඉතින් අර හිටපු හාමුදුරුවරු ඔක්කොම කිව්වා ආ ඔය මේ දැන් බුදුරජාණන් වහන්සේ පිරිනොම් පාණ්ඩ ලෑස්තිය මේ ප්‍රශ්න අහන්න යන්න එපා. මේක ඇහුවා ඇහුණා බුදුහාමුදුරන්. ඇහිලා කිව්වා නෑ නෑ එයාට එන්න දෙන්න. එයා ඉදින් කිව්වා මට මේ දැනගන්න ප්‍රශ්නයක් තියෙනවා. මොකද්ද මේ දැන් මේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ අතරේ ඉන්නවනේ රහතන් වහන්සේලා. දැන් ඔය අනිත් ආගම් වලත් අනිත් ගුරුවරුන්ගේ භාවනා උගන්වන ගුරුවරු ඉන්නවා, ඒ අය අතරෙත් ඉන්නවද රහතන් වහන්සේලා කියලා ඇහුවා. එතකොට බුදුරජාණන් වහන්සේ කීවා, මම මේ අනුන්ගේ දේවල් ගැන මම කතා කරන්න කැමති නෑ, මම කතා කරන්නම් මගේ ධර්මය ගැන, එච්චරයි මම කතා කරන්නේ. මේ මගේ ධර්මය අනුව ආර්ය අෂ්ටාංග මාර්ගයේ යම් කිසි කෙනෙක් ගමන් කෙරුවොත්, ඒ ගමන් කරනකොට තමයි රහතන් වහන්සේලා ඇති වෙන්නේ. මේ ලෝකේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ තියෙනවා නම්, ආර්ය අෂ්ටාංග මාර්ගයේ ගමන් කරනවා නම්, රහතන් වහන්සේලාගෙන් හිස් වෙන්නේ නැහැ මේ ලෝකේ. නමුත් ආර්ය අෂ්ටාංග මාර්ගෙත් නැත්නම්, ආර්ය අෂ්ටාංග මාර්ගයේ ගමන් කරන්නේත් නැත්නම්, රහතන් වහන්සේලාත් නැහැ. එහෙමයි ඒකට දුන්න උත්තරය. අද ඔය පඬිත හාමුදුරු නමකකින් ගිහින් ඇහුවොත් මම මේව අහලා තියෙනවා, ඒ නිසා මම දන්න උත්තරය. මේ මොකද මේ ආර්ය අෂ්ටාංග මාර්ගේ ගමන් කරන්නේ? ඔක්කොම භාවනා කරන්න යනකොට මේ සමත භාවනායි විපස්සනා භාවනායි කියලා කතා කරනවා, ඊළඟට විපස්සනා භාවනා කියලා සතිපට්ඨානය අල්ලගෙන කරනවා. මේ මොකද ආර්ය අෂ්ටාංග මාර්ගේ අමතක වෙලා වාගේ. එතකොට කියනවා, ආ නෑ නෑ, ආර්ය අෂ්ටාංග මාර්ගය කියන්නේ මේ රහත් වෙන්න ඉස්සරලා මාර්ගසිත කියලා හේතුයි, ඵලසිත කියලා හේතුයි තියෙනවා. ඒ මාර්ගසිත තමයි ආර්ය අෂ්ටාංග මාර්ගය. ඒවලම තමයි ඵලසිත ඇති වෙන්නේ. අන්න එහෙමයි උත්තර දෙන්නේ. ඒ නිසායි දැන් ආර්ය අෂ්ටාංග මාර්ගේ කවුරුවත් ගමන් කරන්නේත් නැහැ, රහතන් වහන්සේ කෙනෙක් දකින්නත් නැහැ. හැබැයි ඉන්නවා කීප දෙනෙක් රහතන් වහන්සේ කියලා කියන අය. නමුත් මේ කියන්නේ ඒ අය සමහර විට කියන්නේ නැති වෙච්ච මම රහත් වෙලා කියලා. නමුත් එයාගේ ශ්‍රාවකයෝ හිතාගෙන ඉන්නවා රහත් වෙලා කියලා. එහෙම මේ ලංකාව විතරක් නෙමෙයි, බුරුමෙත් ඉන්නවා, තායිලන්තෙත් ඉන්නවා, ওই බෞද්ධ රටවල් වල තේරවාද බෞද්ධ කියන රටවල් වල ඉන්නවා. දැක ඔය ඇමරිකන් මිනිස්සෙක් ඇවිදින් පොතක් ලීවා ඉංග්‍රීසියෙන්, The Living Buddhist Masters කියලා. ඒක කියුවොත් ඔන්න ඒකේ රහතන් වහන්සේලා කීප දෙනෙක් ගැන තමයි කතා කරන්නේ. ඉතින් ඒගොල්ලෝ හිතාගෙන ඉන්නවා ඒ රහතන් වහන්සේලා තමයි කියලා. නමුත් ඉතින් තමන්ගේ බුද්ධිය පාවිච්චි කරලා තමයි ඒක තේරුම් ගන්න ඕනේ. මම කියන්නේ නැහැ ඒගොල්ලෝ රහත් වෙලා නැහැ කියලා. රහත් වෙලා ඉන්න තමයි ඉන්නේ කියලා කියන්නේත් මම නැහැ. ඕගොල්ලෝම තමයි ඒක තේරුම් ගන්න ඕනේ තමන්ගේ මොලේ පාවිච්චි කරලා. ඉතින් නමුත් මට පේන හැටියට නම් ඒ කවුරුවත් රහත් වෙලා නැහැ. මොකද ඒ කවුරුවත් ආර්ය අෂ්ටාංග මාර්ගේ ගමන් කරපු අය නෙවෙයි. ඔය අන්තිමට ඇති වෙන මේ මොහතක් තියෙන ඔය මාර්ගසිතයි ඵලසිතයි කියන එකට ආර්ය අෂ්ටාංග මාර්ගය කියනවා නම්, ආර්ය අෂ්ටාංග මාර්ගේ ගමන් කිරීමක් කියලා එකක් කියන්න බෑ. නමුත් මම කියන්නේ සෝවාන් පුද්ගලයා කියන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ පඩි පහක් ගියාය. ඒ කියන්නේ සම්‍යක් දෘෂ්ටි ඇති වුණා. ඒ සම්‍යක් දෘෂ්ටි ඇතිවීමෙන් තමයි සක්කාය දිට්ඨිය නැතු යන්නේ. ඊළඟට සම්මා සංකප්ප කියන එක ඇති වුණාම තමයි විචිකිච්ඡා කියන එක නැතු යන්නේ. එතකොට සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන එක මේ සම්පූර්ණ වුණාම සීලබ්බත පරාමාස කියන එක නැතු යනවා. එතකොට සෝවාන් පුද්ගලයා කියන්නේ ඔය සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස නැති වෙච්ච පුද්ගලයා. ඒ වගේ සංයෝජනා කියලා 10ක් තියෙනවා. ඒ සංයෝජනා 10ම කැඩුනහම තමයි රහත් වුණා කියන්නේ. මෙතන සංයෝජනා 3ක් කැඩුනහම තමයි සංයෝජනා කියන්නේ බැමි. මේ බැම්ම භවයට බැඳෙන බැම්ම. ඒ භවයට බැඳෙන බැම්ම. භවය කියන්නේ සංසාරේ නෙමෙයි. සංසාර කියන්නේ වෙන කතාවක්, භවය කියන්නේ වෙන කතාවක්. එතකොට ඒ භවයට බැඳෙන බැමි 10ක් තියෙනවා. ඒ 10න් 3ක් කැඩුනහම තමයි සෝවාන් වෙනවා කියන්නේ. ඒ 3 කැඩියෙන් හැටි තමයි මේ මොනවද? සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස නැති වෙනවා. ඒව නැති වෙන්නේ සම්‍යක් දෘෂ්ටිය, සම්‍යක් සංකල්පනාව, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව නැති වුණාම. ඒක සම්පූර්ණ වුණාම. ඒ පඩි පහක් සම්පූර්ණම සම සෝවාන් වුණා කියන්නේ. සෝවාන් වෙනවා කියන එකේ තේරුම සෝතාපන්න. සෝත කියන්නේ මේ ගලාගෙන යන වතුර පාරක්. ඒක ගඟක් වාගේ. ඒ ගඟේට මේ ලීයක් දැම්මොත් ඒ ලීය ගඟේ පාවියගෙන ගිහින් මොහොතට වැටෙනවා, මහා සාගරයට වැටෙනවා. ඒ වාගේ මේ සෝතාපන්න කියන පුද්ගලයා මේ ගඟට වැටුණා වාගේ පුද්ගලෙක්. ඒ වැටුණාම කෙලින්ම ගලාගෙන ගිහින් නිවනට තමයි යන්නේ. ඒකයි දවස් දවස් නෙමෙයි ආත්ම හතක් ඇතුළතදී නිවනට යනවා. අන්නේක ඒ ප්‍රශ්නට උත්තරයි.
ගරු ස්වාමීන් වහන්ස, භවය ගැන පැහැදිලි කරන්න.
දැන් ඊට ඉස්සෙල්ලා තව මොනවද ප්‍රශ්න තියෙනවද? ඔය මං දීපු උත්තරේ ප්‍රශ්න මොනවද තේරිච්ච නැති කෙනෙක් අහන්න තියෙනවා නම් අහන්න පුළුවන්. දැන් ප්‍රශ්න නැත්තම් තල් ඊළඟ එකට එහෙනම් අපි
භවය කියන එක පැහැදිලි කරන්න.
භවය කියන්නේ මොකද්ද? නේදද?
එහෙමයි.
ආ
භව
කියන්නේ මේ භව කියන වචනේ පාලි වචනයක් නේ. හද සිංහල අය හිතාගෙන ඉන්නේ භව කියන්නේ සංසාරෙට කියලා. ඒක වැරදි. දැන් පොතක් මෙතන පොතක් තියෙනවා කියලා පාලියෙන් කියන්නේ කොහොමද? පොත්තකං භවති. පොත්තකං භවති කියන්නේ පොතක් තියෙනවා. ඒ තියෙනවා කියන එකට තමයි භව කියන්නේ. නමුත් මිනිස්සෙක් ගැන අපි කතා කරනකොට තියෙනවා කියන්නේ නැහනේ. සිංහලෙන් අපි කතා කරනවා නම් මිනිස්සෙක් ඉන්නවා කියලා කියන්නේ. තියනවා කියන්නේ නැහනේ. එතකොට භව කියන එකේ තේරුම ඉන්නවා කියන එකත් භව. තියනවා කියන එකත් භව. අන්න ඒක අපි තේරුම් ගන්න ඕනේ. දැන් ඒක තව ටිකක් තේරුම් කරන්ද අපි මේ තණ්හාව කියලා එකක් ගැන කතා කරනවා. ඒ තණ්හා ජාති තුනක් ගැන අපි අහලා තියෙනවා. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. එතකොට මේ පටිච්ච සමුප්පාදයේ කියවෙනවා වේදනා පච්ච තණ්හා. ඒ කියන්නේ වේදනාව නිසායි තණ්හාව ඇති වෙන්නේ. වේදනා තියෙනවා තුන් જાතියක්. සුඛ, දුක්ඛ, අදුක්ඛම සුඛ. එතකොට වේදනා තුන් જાතියක් තියෙනවා. සුඛ කීවේ ප්‍රිය වේදනාව වින්දනය. මේ වේදනා කියන්නේ වින්දනය. වේදනා කියන එක අපි සිංහලෙන් කියන්නේ මේ රිදෙනවා කියන එකනේ. ඒක නෙමෙයි වේදනා කියන පාලියෙන්. වේදනා කියන්නේ වින්දනය. එතකොට වින්දන ಜಾති තුනක් තියෙනවා. සුඛ වින්දනය කියන්නේ සතුටුදායක වින්දනය. දුක්ඛ වින්දනය කියන්නේ අසතුටුදායක වින්දනය. අදුක්ඛම සුඛ කියන්නේ සතුටුදායකකමකුත් නැහැ අසතුටුදායකකමකුත් නැහැ දෙකම නැති වින්දනය. එතකොට අපි සතුටුදායක වින්දනයක් අපට දැනෙනකොට මොකද වෙන්නේ? ඒකට ආශාවක් ඇති වෙනවා නේද? අසතුටුදායක වින්දනයක් ඇති වෙනකොට මොකද වෙන්නේ? අකමැත්තක් ඇති වෙනවා. එතකොට ඒ සතුටුදායක වින්දනයේට ඇති වෙන ආශාව තමයි කාම තණ්හා කියන්නේ. අසතුටුදායක වින්දනයේට තියෙන අකමැත්ත තමයි විභව තණ්හාව කියන්නේ. මොකද විභව කියන්නේ? භව කීවේ තියනවා කියන එක. විභව කියන්නේ නොතිබේවා කියන ආසාව. අසතුටුදායක වින්දනේ නොතිබේවා. මගේ කකුලේ රිදෙනවා නම් මගේ කකුලේ රිදීම නොතිබේවා. එහෙම නිතන්නේ. මගේ කකුලේ රිදීම තිබේවා කියලා නෙමෙයි නිතන්නේ. නොතිබේවා. ඒකට තමයි විභව කියන්නේ. එතකොට අදුක්කම සුඛ වින්දනේ මොකද්ද වෙන්නේ? සතුටුදායක වෙලා ආසාවක් ඇති වෙන්නේ නැහැ. අසතුටුදායක වෙලා ඒක අකමැත්තක් ඇති වෙන්නේ නැහැ. අපි දැන් මේ විත්‍ය දිහා බැලුවොත් විත්‍ය දිහා බලනකොට විශේෂ සතුටුදායක වින්දනයකුත් නැහැ අසතුටුදායක වින්දනයකුත් නැහැ. ඒක තමයි මේ අදුක්කම අසුක කියන්නේ. ඒ වින්දනේ දැකපුවාම මොකද වෙන්නේ? ඒ වින්දනේ තමයි මෙතන මොකක් හරි තියෙනවා කියනවා. මොකක් හරි තියෙනවා. අන්න එච්චරයි එතන ඇති වෙන්නේ. ඒකට තමයි භව කියලා කියන්නේ. භව කියන්නේ තියෙනවා කියන එක. අන්න ඒකයි. එතකොට එතන යමක් තියෙනවා. ඊළඟට අපි ඇහුවොත් ඒක තියෙන එක හොඳද නරකද? තියෙන එක හොඳයි. මොකද ඒක සතුටුදායක වුණෙත් නැහැ අසතුටුදායක වුණෙත් නැහැ. මත් තියෙන එක හොඳයි. අන්න ඒක තමයි භව තණ්හාව කියන්නේ. තිබීමට තියෙන ආසාව. ඒක තිබීම හොඳයි. ඒ මොකද බීත්‍ය නැත්තම් මේ වෙන වෙන ප්‍රශ්න ඇති වෙනවන්නේ මචන්. බීත්‍ය තියෙන්න බෑ. අන්න ඒ වාගේ එකක්. විශේෂ සතුටුදායකත් නැහැ අසතුටුදායකත් නැහැ. නමුත් තියෙන්න ඕනේ. ඒක තමයි තිබීමට තියෙන ආසාව තමයි භව සංහාව කියන්නේ. දැන් ඊළඟට මේ පටිච්ච සමුප්පාදයෙන් කියනවා වේදනාපච්ච තණ්හා තණ්හාපච්ච උපාදාන. උපාදාන කියන්නේ මොකක්ද? කොයි මොකක්ද කියන්නේ? උපාදාන කියන්නේ ඇලෙනවා අල්ල ගන්නවා ඔන්න ඔය වගේ වචන දාන්නේ. නමුත් මේ උපාදාන කියන්නේ උප කියන්නේ ඇතුළ. ආදාන කියන්නේ ගන්නවා. ඔය අදින්න ආදාන කියන්නේ එතන ආදාන කියන්නේ ගන්නවා කියන එක. අදින්න ආදාන කියන්නේ නොදුන් දේ ගැනීම. මෙතන අදින්න ආදාන ඒ වගේම මෙතන උප ආදාන. උප ආදාන කියන්නේ ඇතුළට ගන්නවා. මොකද ඇතුළට ගන්නවා කියන්නේ. දැන් මේ ඒක ටිකක් තේරුම් ගන්න තව දෙයක් මේ දැනගත යුතු. දැන් මෙතන මොනවා හරි දැක්කා. ඒ දැකීමෙන් නෙමේ ඒ දැකීමෙන්නේ ඒ එතන දැකපුවාම ඒකේ තමයි වින්දනයක් ඇති වෙන්නේ. සතුටුදායක හරි අසතුටුදායක හරි ඒ වින්දනයක් ඇතිවීම වෙන්නේ. ඒ කියන්නේ ඒ දැකීමෙන් වින්දනයක් ඇති වුණා. ඒ දැකීමට තමයි කිව්වේ පස්ස කියලා. පස්ස පච්චා වේදනා. ඒ ස්පර්ශය කියන්නේ ඒ දැකීම. එතකොට ඒ දැකීම ඇති වුණාම තමයි වින්දනය ඇති වෙන්නේ සුඛ දුක්ඛ අදුක්ඛම අසුඛ. ඒ වින්දනය ඇතිවීම පස්සේ තමයි ආසාව අකමැත්ත ඇති වෙන්නේ. ඒ ආසාව අකමැත්ත ඇති වෙනකොට මොකද මහ විශාල වැඩක් වෙනවා මෙතන. මෙච්චර කල් ආසාවක් නැතුව හිටියේ. මේක දැකපු ගාම ආසාව ආවා. අපි හිතමු මේ අපි හොඳ තරුණ කොල්ලෙක් යනවා ගාරේ. යනකොට ලස්සන කෙල්ලක් දකිනවා. එතකල් කරදරයක් තිබුණේ නැහැ. මේක දැකපු ගාම මහ විශාල ප්‍රශ්නයක් ඇති වුණා. මොකද්ද ප්‍රශ්නේ? ආසාවක් ඇති වුණා. ඒ ආසාව ඇති වෙනකොට මෙයාට පේන්නේ මොකද්ද? මේ මගේ ආසාව. අර කෙල්ල පිට දෙයක්. ඒ පිට ඉන්න කෙල්ලට මගේ ආසාව ඇති වුණා. හා. එතකොට මෙතන දෙකක් ඇති වුණා. මොකද්ද? මගේ එකයි මගේ එකක් කියලා ආවන මමක් ඉන්නෙපා ඒ මම මගේ වෙන්න. එතකොට ඔන්න මමත් හැදුනා. මගේ හැදෙනකොටම මමත් හැදුනා. ඒ මගේ කියන එක තමයි උපාදාන කියන්නේ. මම ඇතිවීම තමයි භව කියන්නේ. දැන් අතන ඉස්සෙල්ලා භව කීවේ තියනවා කියන එක. දැන් මෙතන භව කීවේ ඉන්නවා කියන එක. මම ඉන්නවා. මේ මට තමයි මේ ආසාව ඇති උනේ. මට තමයි අර කෙල්ල ඕන කරන්න දැන්. නමුත් කෙල්ල ඉන්න පිට මම නෙමෙයි කෙල්ල. අනේ ඒකයි මේක තේරුම් ගන්න ඕනේ. ඒ කියන්නේ මෙතන වචන දෙකක් පාවිච්චි කරනවා බුදුරජාණන් වහන්සේ. අජ්ජත්ත බහිද්ද කියලා. අජ්ජත්ත කියන්නේ ආධ්‍යාත්මික. බහිද්ද කියන්නේ බාහිර. එතකොට එතන ඒ දැකපු මේ තරුණිය මේ බාහිර මම තමයි ආධ්‍යාත්මික. මගේ ආසාව මා ආධ්‍යාත්මිකයි. තේරෙනවද? ඒ ආධ්‍යාත්මික කියලා දැකීමම තමයි උපාදාන කියන්නේ. මගේ කරගත්තා. මොකද්ද මගේ කරගත්තේ? කෙල්ල නෙමෙයි. මගේ ආසාව මගේ කරගත්තේ. නමුත් අර පුද්ගලයා තමයි මම කියලා පුද්ගලෙක් ඇති වුණා. ඔතෙන් දෙන්නකම් පුද්ගලෙක් නැහැ. මෙතෙන් දැවදීන තමයි පුද්ගලෙක් ඇති වුණේ. ඒ පුද්ගල ඇතිවීම තමයි භව. නමුත් මොකේටද මේ මම කියේ? මම කියලා එකනේ ඉන්නවා කියවට මොකේටද මම කියේ? ඔය මම කොහෙද තියෙන්නේ කියලා ඇහුවොත් මොකක්ද දෙන උත්තරේ? මම කියේ මොකේටද? මේ ශරීරෙටයි මම කියේ. ඒකයි දැන් මේ මගේ පින්තූරයක් ගන්නවා කිව්වොත් මේ ශරීරේ පින්තූරේ නෙගන්නේ. මේ ශරීරයක නමකුත් දෙනවා. දැන් මේ ශරීරේ උපදිනකොටම අම්මයි තාත්තයි එකව වෙලා මොකක් හරි නමක් තෝරාගෙන දෙනවා. එතකොට දැන් ශරීරේ ඉපදිච්ච වෙලාවෙම නමකුත් දෙනවා. ඒ නමකුත් දීලා දැන් ඒ නම තියෙන ශරීරෙට තමයි මම කියන්නේ. එතකොට මම ඇති වුණා, ආසාව මගේ ඇති වුණා. දැන් ආසාව විතරක් නෙමෙයි අර බාහිර වූ තැනැත්තත් මගේ කරගන්නයි දැන් ඕන කරන්නේ. ආසාව ආව එකයි. ඒකත් මගේ කරගන්න. ආන්නේ. ඒක තමයි උපාදාන. නමුත් උපාදානයත් එක්කම අජත්ත බහිද්ද කියලා දෙකක් හැදුනා. ඒ අජත්ත බහිද්ද කියන එකත් එක්ක තමයි දැන් මම කියන එක ඇති වෙන එක තමයි බව. නමුත් බව කිව්වේ මොකේදද? ශරීරෙට. ඒ ශරීරේ මම කරගත්තා නම් මගේ උප්පත්තිය කොහෙද තියෙන්නේ? ශරීරේ උප්පත්තිය මගේ උප්පත්තිය. ඇත්ත වශයෙන් මගේ උප්පත්තිය උපාදානයි. මම ඇති වුනේ උපාදානයි. නමුත් අපි හිතන්නේ මම කියන්නේ ශරීරේ, ඒ නිසා ශරීරේ උප්පත්තිය තමයි මගේ උප්පත්තිය. එතකොට මේ ශරීරේ ජරාවටපත් වෙනකොට මම ජරාවටපත් වෙනවා. ශරීරේ මැරෙනකොට මම මැරෙනවා. මම හැදුනෙන් පස්සේ තමයි දුක පටන් ගත්තේ. ඔතෙන් එනකන් දුකක් තිබුණේ නැහැ. ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛක්ඛන්දස සමුදයෝ හෝති කියලා පටිච්චසමුප්පාදය අවසන් කරන්නේ. මේ දුක ඇති වෙන හැටි මේ තේරුම් ගන්න. මේ පුනරුත්පත්ති ඇති වෙන හැටි කතාව නෙමෙයි මේ කියන්නේ. දුක ඇති වෙන හැටි කතාව. අද තේරුම් කරන්නේ මේ මේ පටිච්චසමුප්පාදය කියන්නේ පුනරුත්පත්ති ඇති වෙන හැටි තේරුම් කිරීම. පටිච්චසමුප්පාදයෙන් පුනරුත්පත්තිය හැටි තේරුම් කරනවා නම් එහෙනම් ඉතින් අද කවුරුත් පිළිගන්නවානේ පුනරුත්පත්තියක් තියෙනවා කියලා. අද කීප දෙනෙක් ඉන්නවානේ පුනරුත්පත්තියක් නැහැ කියලා කියන අය. ඉතින් ඒ නිසා අපි මේවා තේරුම් ගන්න ඕනේ. ඉතින් අපේ ප්‍රශ්නේ තිබුණේ භවය කියන එක තේරුම් කිරීමනේ. ඒ භවය කියන එක තමයි දැන් තේරුම් කිරීම.
සමිංහංශ දිට්ටි anu kumakද?
මොකද?
දිට්ටි.
දිට්ටි.
දෘෂ්ටිය දිට්ටි.
දිට්ටි කියන්නේ ඉතින් දෘෂ්ටිය කියන එකනේ. මං කියව අදහසක් කියලා එක. අපි ඒක උපමා කරුවානේ මේ අර කම්පියුටර් එකේ තියෙන එක ප්‍රෝග්‍රෑම් එක නේද? ඒ ප්‍රෝග්‍රෑම් එක තමයි දෘෂ්ටිය. ඒ කියන්නේ අපේ ඒ දෘෂ්ටිය ජීවේ අර මනසෙන් ඇතිවෙච්ච අදහස් තමයි දෘෂ්ටිය. ඒ මනසෙන් ඇතිවෙච්ච අදහස. අපි මොනව හරි එකක් දැකලා මනසෙන් තමයි තීරණය කරන්නේ මේක කෝප්පයක්, මේක කොරලෝසුවක්, මේක මේ කඩදාසියක්, මේක මයික්‍රෝෆෝනයක්. ඒව ඔක්කොත් දෘෂ්ටි. නමුත් මෙතන මිත්‍යා දෘෂ්ටි කියලා જાතියක් තියෙනවා, සම්‍යක් දෘෂ්ටි කියලා જાතියක් තියෙනවා. ඒ මිත්‍යා දෘෂ්ටිය ඇති වුණාම ඒකෙන් තමයි දුක ඇති වෙන්නේ. සම්‍යක් දෘෂ්ටිය ඇති වුණාම දුක නිවෙනවා ඒක. නමුත් දුක නිවන්න නම් ආර්ය අෂ්ටාංග මාර්ගේ ගමන් කරලා තමයි දුක නැති කරන්නේ. එතන දුක කියේ මොකේද? අපේ ආශාවල් ඉෂ්ට වෙන්නේ නැති එක තමයි දුක කියන්නේ. යම් පිච්ඡන් නලබති තම්පි දුක්ඛං. අපි ආශා කරන දේ ලැබෙන්නේ නැති එක තමයි දුක කියන්නේ. අනේක අපි ආශා කරන්නේ මොකද්ද? ඒ ආශා කරන දේ දිගටම පැවතීවා කියලායි ආශා කරන්නේ. දැන් රසාව කොහෙන්ද යනකොට මේ හොයන්නේ මේ රසාව දිගටම පවතින රසාවක් ඕනේ. පර්මනන්ට් ජොබ් කියන්නේ ඒක නේද? මේ දැන් ඔය අර තරුණයා අර තරුණිය දැකලා ආශා කරුවට ඒ ආශාවේ තියෙන්නේ මොකද්ද? මේ තරුණිය මගේ වේවා, දිගටම මගේ වේවා, මට ඕන හැටියටම ඉන්න ඕන. ඒකයි ඒ කියන්නේ. ඒ කියන්නේ වෙනස් වීමට කැමති නැහැ. ඒ කියන්නේ නিত্যතාවය. නিত্যතාවයටයි ආස කරන්නේ. නමුත් වෙන්නේ මොකද්ද? අනිත්‍ය. ඒ අනිත්‍ය තේරෙන්නේ අපේ මනසට. මනසටයි තේරෙන්නේ අනිත්‍යතාවය. කල්පනා කරලා බලනකොට නিত্যකමක් නැහැ මේක. නමුත් මනසේ තේරෙනවා අනිත්‍යයි කියලා. නමුත් අපේ ආසාව කියන්නේ මනස නෙමෙයි. ආසාව කියන්නේ චිත්තය. චිත්තේ තමයි තියෙන්නේ ආසාව. මනස නෙමෙයි ඒක තියෙන්නේ. ඒ චිත්තය ඕන කරන්නේ, චිත්තයට ඕන කරන්නේ සදාකාලිකකම. ඒකට තමයි නিত্যතාවය. ඒ නিত্যතාවය තමයි චිත්තයට ඕන කරන්නේ, මනසට පේන්නේ අනිත්‍යතාවය. දැන් මෙතන ඇති වෙන්නේ මොකද්ද? චිත්තයයි මනසයි අතන ඝර්ෂණයක් ඇති වෙනවා. චිත්තය එක පැත්තකට ආදිනවා, මනස තව පැත්තකට ආදිනවා. ඒ ඝර්ෂණය තමයි දුක කියලා කියන්නේ. ඒ චිත්තයයි මනසයි අතරේ තියෙන ඝර්ෂණය තමයි දුක. චිත්තේට මේ මනසට කොච්චර පැහැදිලිවට පෙවුනත් මේක අනිත්‍යයි කියලා චිත්තේ පිළිගන්නේ නැහැ. ඒකයි කවුරු හරි හිතවත් කෙනෙක් මැරුණාම කනගාටු වෙන්නේ. ඇයි මොකද? මැරෙනවා කියන එක කාටවත් සිද්ධ වෙන දෙයක්. නමුත් චිත්තේට ඕනේ නැ මැරෙනවා කියන එක. චිත්තේට ඕනේ සදාකාලික වෙන්න. මනසට තේනවා මේක සදාකාලික ඉන්න බෑ කියලා. නමුත් ඒක අහන්නේ නැහැ චිත්තය. ඒක හරියට මේ අම්මයි දරුවයිගේ සටනක් වගේ නේද? අම්මා දකින්නවා මේක සත්‍යතාවය. දරුවට පේන්නේ නැහැ සත්‍යතාවය. දරුවා කියන්නේ මට මේක ඕනේ. අම්මා කියනවා ඕක කරන්න බෑ. මේ එක්ක මට සල්ලි නැහැ. මේ ඔය උඹ කියන ඒව ගන්ද? එහෙම නැත්නම් මේක කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. දරුවෝ කියනවා නෑ නෑ මට ප්‍රශ්නයක් නෑ, කරන්න පුළුවන්ද බැරිද කියලා. ඒක නේ මට ඕන කරන්නේ. අරක ඕනේ මට. අන්න ඒ වගේ තමයි මෙතන තියෙන්නේ. ඒ චිත්තයයි මනසයි සටන. ඒ චිත්තයයි මනසයි සටන තමයි මෙතන තියෙන්නේ දුක කියලා. ඉතින් ඒ නිසා තමයි මේ චිත්තය පාලනය කරන්න උත්සාහ කරන්නේ. ඒ චිත්තය පාලනය කරන්න තමයි ඔය ශ්‍රද්ධාවයි සීලයයි ඊළඟට සමාධියයි ප්‍රඥාව. දැන් මොකද මම ඉතුරු දුන්නද? ඉවරද? ආ දෘෂ්ටියනේ තේරුම් කරුවේ නේද? මොකද්ද
perception perception කියලා ගන්න පුළුවන්ද?
මොකද
දෘෂ්ටිය කියන එක perception කියලා ගන්න පුළුවන්ද? perception
නෑ නෑ නෑ, දෘෂ්ටිය කියන්නේ perception නෙමෙයි. ඒ මොකද perception කියන එක තමයි විඥානය. ඒ චක්කු විඥාන, සෝත විඥාන, ඒක තමයි perception. එතකොට ඒ perception එකකින් ඊට පස්සේ ඇතිවෙනවා conception එකක්. ඒ conception එක තමයි මනසින් ක්‍රියාකාරීත්වයෙන් තමයි conception කියන එක ඇති වෙන්නේ. ඒ conception කියන්නේ අදහසක් නැවුණා. ඇහැට පෙනුණා විතරයි, අදහසක් නැවුනේ නැහැ. ඒ ඇහැට පෙනීම තමයි මේ විඥානය. මෙතන මනසෙන් කල්පනා කරලා අදහසක් නැවීම තමයි conception. නමුත් ඒ අදහස් නැවීම දියුණු වුණාම තමයි මේ consciousness කියන්නේ. ඒ consciousness කියන එකෙන් අර මේ මම කියලා පුද්ගලයේ මේ ලෝකේ ඉන්නවා කියන අදහස තමයි මේ ලෝකේ කියලා එකක් තියෙනවා ඒ ලෝකේ ඇතුලේ මම ඉන්නවා ඒ ඒ අදහස තමයි consciousness කියන්නේ අන්නේ ඒක ඉතින් ඉංග්‍රීසියට කතා කරනකොට මේවා තව ටිකක් මේවා පැහැදිලි වෙනවා. ඉතින් කොහොම හරි මේ ඒ දෘෂ්ටිය කියන එක ගැනයි අපි කතා කරන්නේ නේද? එතකොට ඒ දෘෂ්ටිය අනුව තමයි ඒ දෘෂ්ටිය අපිට කියන්න පුළුවන් මේ ඒ මනසෙන් ඇතිවෙන ධම්ම කියන එක තමයි. දැන් ඇහැට පේනවා එකට කියන්නේ චක්කු රූප. රූප කියන්නේ ඇහැට පේන දේ. රූප කියන්නේ රූපයක් කියන එක. ඇහැ කියන්නේ කැමරාවක් වගේ එකක්. ඒ කැමරාවෙන් පින්තූර ගන්නකොට ඒ පින්තූර කොහෙද තියෙන්නේ? කැමරාව ඇතුලේ. ඒ වාගේ මේ රූපේ තියෙන්නේ මේ පිට ලෝකේ නෙමෙයි රූපේ තියෙන්නේ ඇතුලේ. අන්න ඒකයි අපි මේ ලෝකයක් මේ පිට තියෙනවා කියලා හිතාගෙන හිටියට මේ ඇතුලේ තියෙන රූපයකටයි අපි මේ ලෝකේ කියන්නේ. අන්න ඒක අපි තේරුම් ගන්න ඕනේ. ඒ වගේම තව විස්තර කියන්න ඕනේ. දැන් ඊළඟ ප්‍රශ්න මොකද?
මේක ඉංග්‍රීසියෙන් අහලා තියෙන ප්‍රශ්න මම එහෙම ඉංග්‍රීසියෙන් අහලා තියෙන්නේ මම ඒ විදිහට කියවන්න.
ආ ආ.
There are various schools of thought about this interim state after death within brackets antarbhavaya.
මට ඒක නම් හරියට තේරුනේ නැහැ.
මේ ප්‍රශ්නේ අහන්නේ අපේ හැමෝටම අන්තර්භවය ගැන.
ඔව් අන්තර්භවය ගැන.
කෙනෙක් මැරුණහම
ඔව්
අන්තර්භවයක ඉන්නවද එහෙම නැත්නම් කෙලින්ම යා තවත් තැනක උපදිනවද කියලා අහනවා.
ආ ඒකත් හොඳ මේ ප්‍රශ්නයක්. අද මේ ලොකුවට මේ නිතර සාකච්ඡා කරන ප්‍රශ්නයක්. නමුත් මේ සාකච්ඡාව ඇති වෙලා තියෙන්නේ අද බෞද්ධයින්ද මේ පටල ඇවිල්ලා තියෙන නිසා. මොකද මේ මං කියවනේ මේ බෞද්ධයෝ කියලා හිටියට ඔය අර ලෙවල් 4ක අය ඉන්නවනේ. පළවෙනි ලෙවල් එක තමයි ශ්‍රද්ධා ලෙවල් එක. ඊළඟට සීල ලෙවල් එක. ඊළඟ සමාධි ලෙවල් එක. ඊළඟට ප්‍රඥා ලෙවල් එක. දැන් ඒ ශ්‍රද්ධා ලෙවල් එකේ ආයත එච්චර මේ දේවල් තේරිලා නැහැ. සීල ලෙවල් එකේ ආයත එච්චර ලොකුවට තේරිලා නැහැ. ඒ සීල ලෙවල් එකෙන් තමයි අපි ටිකක් අර ආත්මార్థකාමයේ නැති කරලා පරාර්ථකාමයේ ගැන ටිකක් හිතන්නේ. ඒ සීලේ පවතින්නේ මේ කර්මයයි පුනරුත්පත්ති මේ පෘථජ්ජන මිනිස්සු ඒගොල්ල කල්පනා කරන්නේ මම ගිය ආත්මේ හිටියද කොයි විදිහටද මං හිටියේ එන ආත්මේ මං ඉන්නවද කොයි විදිහටද මං ඉන්නේ මේ ආත්මේ මං ඉන්නවද කොයි විදිහටද ඉන්නේ මම මේ පින් කෙරුවොත් මම හොඳ ආත්මයකට මං යනවද පව් කෙරුවොත් මම නරක ආත්මයකට යනවද මේවා ගැන හිතන්න සක්කාය දෘෂ්ටිය තව තවත් පද වෙනවා කියලා ඒ බුදුරජාණන් වහන්සේ පෙන්නේ. නමුත් මේ ධර්මය අවබෝධ වෙලා තියෙන මේ ආර්ය ශ්‍රාවකයා හිතන්නේ එහෙම නෙමෙයි. දුක කියන්නේ මොකද්ද? දුකට හේතුව මොකද්ද? දුක නැතිවීම කියන්නේ මොකද්ද? දුක නැතිවීමට මාර්ගය මොකද්ද? ඒ දුක කියනකොට මේ මට දුක කියන කතාව නෙමෙයි යන්නේ. දුක කියන එක දුකයි. මට හරි අනුන්ල හරි එහෙම පුද්ගලයෙක් අනුව නෙමෙයි මේ දුක කියන්නේ. දුක කියලා එකක් තියෙනවා. ඒක හරියට මේ කකුල තුවාලයක් හරි මොකක් හරි ඇති වුණොත් කකුල රිදෙනවා නම් මේ රිදීම කියන්නේ මොකද්ද? මගේ කකුල රිදෙනවා කියන එක නෙමෙයි. රිදීම කියන්නේ මොකද්ද? ඒ රිදීම ඇති වෙන්නේ කොහොමද? ඒ රිදීම නැති වෙන්නේ කොහොමද? එතන මම කියන කල්පනාවක් උඩ නෙමෙයි මේක තියෙන්නේ. ඒ නිසා මේ දුකත් දුකට හේතුවත් දුක නැතිවීමත් දුක නැතිවීමන මාර්ගයක් ගැන කල්පනා කරනකොට ඒ පුද්ගලයාගේ සක්කාය දෘෂ්ටිය නැතුව යනවා කියනවා. ඔය පුනරුත්පත්තිය කර්මය ගැන හිතන මිනිස්සුන්ගේ සක්කාය දෘෂ්ටිය තව තවත් තද වෙනවා. ඒකයි ඒක කියන්නේ. ඒ කියන්නේ පුනරුත්පත්ති කතාව මේ ලොකුවට අරගෙන මේ ගඟලන එකේ තේරුමක් නැහැ. ඒ බුද්ධ ධර්මයේ ඒවා අරගෙන සංසාර ගතාවයි ඔව්ව ඔක්කොම ගෙනාවේ මේ බුදු රජාණන් වහන්සේට ඉස්සරලා සංසාර කතාව. දැන් ওই ගාතාවක් තියෙනවා බුදු රජාණන් වහන්සේ බුදු වෙලා ඉවර වෙලා කියපු ගාතාවක් තියෙනවා. මොකද්ද ඒ ගාතාව? අනේක ಜಾති සංසාරං සන්දා විස්සං අනිබ්බිසං ගහකාරකං ගවේ සන්තෝ දුක්ඛා ಜಾති පුනප්පුන. ඒක තමයි පළවෙනි ගාථාව. ඊළඟට දෙවෙනි ගාථාවේ කියනවා ගහකාරක දිට්ඨෝසි පුන ගේහං නකාහති සබ්බේතේ පාසුකා භග්ග ගහකූටං විසංකතං විසංකාර ගතං චිත්තං තණ්හායන් කයමජ්ජගති. මොකද්ද ඒක තේරුම? ඔය ගාථාව කටපාඩම් කරගෙන උගාද දෙනෙක් කියනවා. නමුත් ඒකේ තේරුම තේරිලා නැහැ හරියට. මෙතන මේ බුදුරජාණන් වහන්සේ බුදු වෙන්න ඉස්සරලා කරපු දෙයක් තමයි කීවේ. ඒ මොකද්ද? මේ සංසාරයේ මම මෙච්චර කාල ගමන් කෙරුවා, මේ ගෙවල් හදන වඩුවෙක් හොයාගෙන. මොකද ගෙවල් හදන වඩුව හොයන්නේ මේ බුදුහාමුදුරුවෝ මොනකේ? ඒක ගෙවල් හදන වඩුවෙක් නෙමෙයි මේ හෙව්වේ. මේ ලෝකේ මවාපු පුද්ගලයා හෙව්වේ. මේ ලෝකේ මවාපු පුද්ගලයා තමයි හෙව්වේ. මේ සංසාරේ ගමන් කරමින් මම හෙව්ව මේ ලෝකේ මවාපු පුද්ගලයා. නමුත් හම්බුනේ නැහැ. ඒකයි ඒ කියන්නේ. හම්බුනේ නැහැ ලෝකේ මවාපු පුද්ගලයා. නැවත නැවත ඉපදීම දුක. දැන් මේ නැවත නැවත ඉපදීම දුකක් කියලා ඒකයි ගියේ. දැන් ඔය පිළිවෙලට තමයි ඔය නිරාජිතනාත පුත්‍රත් මේ සංසාර කතාව ගෙනිච්චේ. ඉන්දියාවේ හැමතැනම සංසාර කතාව තමයි තිබුණේ. කර්මයයි සංසාරයයි. ඒක මේ බුදුරජාණන් වහන්සේ ගෙනාපු කතාවක් නෙමෙයි. නමුත් ඒ කාලේ බෝධිසත්ත්ව කාලෙත් බුදුරජාණන් වහන්සේත් ඒ තාලෙට තමයි හිතුවේ. හිතලා මේ සංසාරේ නවත්තන්න තමයි හිතුවේ. නමුත් දෙවනි ගාථාව කියනවා. මොකද්ද කිව්වේ? ගහකාරක දිට්ඨෝසි. ඒ මෞංකාරය මම දැක්කා. ඔන්න දෙවෙනි ගාථාවේ ඉස්සල ගාථාව කියන දැක්කේ නැහැ කියලා. දැන් කියනවා දැක්කා කියලා. සහකාරක දිට්ඨෝසි පුන ගේහන් නකාසි නැවත මවන්න නම් හම්බෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ ඒ දැකපු පුද්ගලයාටයි මේ කියන්නේ. මීට පස්සේ නම් උඹට හම්බෙන්නේ නැහැ මේක මවන්න. මොකද මේ මවන්න ගන්න ආයුධත් විනාශ කෙරුවම. ඒ මවාපු මේ බිල්ලිමත් විනාශ කෙරුවා. එහෙම කියලා කියනවා. විසංකාර ගතං චිත්තං. මේ චිත්තය ගෙවල් හැදීම නැවැත්තුවා. සංඛාර කියන්නේ මේ සංස්කරණය කිරීමට කියන්නේ සංඛාර. ඒ සංස්කරණය කිරුවේ ගියක් හැදීම තමයි. ඒ ගේ කිවි ගේත නෙමෙයි මේ ගේ කිවි ලෝකෙට. මේ ලෝකයක් හදන්නේ මේ චිත්තයෙන්. ලෝකෙ හදනවා විතරක් නෙමෙයි තමන් හදන්නේ චිත්තයෙන්. මේ ලෝකේ මම ඉන්නවා කියන හිතවිල්ලත් මේ චිත්තයෙන්ම කරපු දෙයක්. තණ්හායන් කය මජ්ජගාති. තණ්හාව සම්පූර්ණයෙන්ම විනාශ කෙරුවා. ඒකයි කීවේ. මොකද්ද ඒක තේරුම? ඒ බුදු වුණා කියනකොට අර කල්පනාව වෙනස් කරලා වෙන තාලයකට හිතන්න පටන් ගත්තා. ඉස්සරලා මේ ලෝකේ මාවපු පුද්ගලයා මේ පිට ඉන්න මිනිහෙක් කියලා හිතාගෙන නෙමෙයි. හෙව්වේ පිට ඉන්න පුද්ගලෙක් නෙමෙයි මේ තමන්ගේම හිත තමයි මේ ලෝකේ මවන්නේ. ඒ හිතවිල්ල මවන්නේ තණ්හාව. ඒ තණ්හාව විනාශ කෙරුවා. ඒ තණ්හාව විනාශ කිරීමෙන් තමයි ලෝකයක් විනාශ වුණා, මමත් විනාශ වුණා. විනාශ වෙනවා කියන්නේ ඉන්න දෙන්නේ නැති කෙරුවා නෙමෙයි. ඉන්නවා කියන හිතවිල්ල නැති කෙරුවා. ඒ ඉන්නවා කියන හිතවිල්ල තමයි බව කියන්නේ. ඒක තමයි භව නිරෝධ කියන්නේ. ඒ තණ්හාවෙන් ඉන්නවා කියන හිතවිල්ල ඇති වෙච්ච හැටිනේ අපි කීවේ ඉස්සෙල්ලා. එතකොට ඒ විදිහට තමයි තණ්හාව විනාශ කිරීමෙන් මම ඉන්නවා කියන එකත් විනාශ වුණා, මම ඉපදුනවා කියන එකත් විනාශ වුණා, මම මැරෙනවා කියන එකත් විනාශ වුණා. ඒකයි ඒකේ තේරුම. මැරීම කියන එක විනාශ වුණා. ඒ කියන්නේ ඉන්න පුද්ගලයේ මරණයෙන් මිදුණා නෙමෙයි. නැති පුද්ගලයේ ඉන්නවා කියන හිතවිල්ල නැති කෙරුවා. පුද්ගලයේ ඉන්නවා කියන හිතවිල්ල නැති කරගම පුද්ගලයේ මරණවා කියන එක ඉබේම නැති වෙනවානේ. ඉස්සලා පුද්ගලෙක් ඉන්නපෑ මැරෙන්න. පුද්ගලෙක් නැත්තම් කොහොමද මැරෙන්නේ? එතකොටම ඒත් එක්කම යන එකක් තමයි පුද්ගලෙක් නැත්තම් නැවත ඉපදීම වෙන්නේ කොහමද? පුනරුත්පත්තියක් තියෙන්නේ කොහමද? පුද්ගලෙක් නැත්තම් කවුද නැවත ඉපදෙන්නේ? කවුද පින් කරන්නේ? කවුද පව කරන්නේ? කවුද විපාක විඳින්නේ? එතකොට පුද්ගලෙක් නැත්තම් මේ කර්මය, පුනරුත්පත්තිය, සංසාරය කියන ඔක්කොම නැතුව යනවා. ඒවා ඔක්කොම බොරු වෙනවා. ඒකයි මෙතන මේ ධර්මයේ කියන එකේ ಜಾති දෙකක් තියෙනවා. එක ධර්මයක් තමයි ওই මේ කර්ම පුනරුත්පත්ති සංසාර ධර්මය. අනිත් ධර්මයේ තමයි චතුරාර්ය සත්‍ය කියන ධර්මය. එතකොට මේ ධර්ම දෙකට නන්දකක් තියෙනවා. මොකද නන්දක ඒකට සාමාන්‍යයෙන් බුදුරජාන් වහන්සේ පාවිච්චි කරලා තියෙන්නේ ලෝකීය ලෝකුත්තර කියලා. ඔය සම්‍යක් දෘෂ්ටි කියන එකෙත් තියෙනවා ලෝකීය සම්‍යක් දෘෂ්ටියත් ලෝකුත්තර සම්‍යක් දෘෂ්ටියත්. ලෝකීය සම්‍යක් දෘෂ්ටිය තමයි ඔය කර්මයේ පුනරුත්පත්ති කතාව, සංසාර කතාව. ඒක ලෞකික සම්‍යක් දෘෂ්ටි. ලෝකෝත්තර සම්‍යක් දෘෂ්ටිය කියන එක තමයි චතුරාර්ය සත්‍ය. ලෞකික ක්‍රමයට කල්පනා කරුවොත් නිවන කියන්නේ මොකද්ද කියන එක තේරුම් ගන්න බැරුව යනවා. ලෝකෝත්තර තාලෙට කල්පනා කරුවොත් කර්මයේ පුනරුත්පත්ති කියන එකක් නැතුව යනවා. මේවා මේ බලන ක්‍රම දෙකක්. ඔය ශ්‍රද්ධා සීල කියන තත්වයේ ඉන්න අයට ඒක විතරක් නෙමෙයි සමාධිය කියන තත්වයට ගියත් ඒ ලෝකීය ක්‍රමයට තමයි හිතන්නේ. ප්‍රඥාව වඩාපු හැටියේ ලෝකෝත්තර ක්‍රමයට තමයි හිතන්නේ. ඒ ලෝකෝත්තර ක්‍රමයට හිතනකොට මෙතන පුද්ගලෙක් නැහැ. ඒ සෝවාන් වෙනවා කියන්නේ ලෝකෝත්තර ක්‍රමයට හිතන්න පටන් ගත්තා. ඒකයි ඒකේ තේරුම. දැන් අයත් අහනවා අන්තරාභවය ගැන. හොඳයි. ඒකත් කියමුක. අන්තරාභවයක් කියලා එකක් තියෙනවා නම් එතන ඉඳීමක් දෙතියෙන්නේ, එතන භවයක් දෙතියෙන්නේ. දැන් භවය කියන එක ඔක්කොම වැරදි අර ලෝකෝත්තර ක්‍රමයට යනකොට. මේ හිතිවිල්ලේ වෙනසක් තියෙනවා. අන්තරා භවයක් හරි මොන භවයක් හරි නෑ මේ ලෝකෝත්තර ක්‍රමයට හිතනකොට. ලෞකික ක්‍රමයට හිතනකොට මම ඉන්නවා, මම පව් කරනවා, මම පින් කරනවා, මම නැවත ඉපදෙනවා, මම එක්ක මිනිසෙක් වෙලා ඉපදෙනවා, එහෙම නැත්නම් දෙවියෙක් වෙලා ඉපදෙනවා, නැත්නම් බ්‍රහ්මෙක් වෙලා ඉපදෙනවා. මම ඉපදෙනවා, මම තමයි මේ පව් පින් කරන්නේ, මම තමයි එවගේ විපාක විඳින්නේ. ඒ කතාවෙන් යනකොට තමයි මේ අන්තරා භවයයි අර භවයයි කියා එන්නේ. ඔක්කොම භව කතා. ඒ භව කතා ඔක්කොම විනාශ වෙනවා මේ ලෝකෝත්තර ක්‍රමයට හිතන්න පටන් ගත්තා. මේකට මේ හොඳ වචනයක් තියෙනවා, ඉංග්‍රීසි වචනයක් හදලා. ඒක මේ එක විද්‍යාඥෙක් පොතක් ලීවා. ඒ පොතේ එයා පෙන්වන්නේ මේ විද්‍යාව කියන එකත් දියුණු වීමක් තියෙනවා කියලා. අර අපේ මේ ඊයේ හිටිය ඒ මහත්මයා ඉන්නවද දන්නේ නැ මේ එයා පොතක් ලියලා තියෙනවා මේ. ඒ පොත මට දුන්නා බලන්න කියලා. ඉතින් ඒ මහත්මයා ඒක ගැනත් ඒ පොතේ ලියලා තියෙනවා. ඒ වෙනස් වීම, ඒ කියන්නේ අයිසක් නිව්ටන් කියලා ඒ දවස්වල හිටියන්නේ මේ විද්‍යාඥයෙක්. අයිසක් නිව්ටන් තමයි කිව්වේ මේ ගෙඩියක් ගහෙන් වැටෙනකොට මොකද කොහොමද වැටෙන්නේ කියලා හෙව්වා. හොයලා අන්තිමට කිව්වා මේ පොළොවේ තියෙන ආකර්ෂණ ශක්තිය. ඒ ආකර්ෂණ ශක්තියෙන් තමයි මේ වැටෙන්නේ. දැන් උඩ පැනනොත් අය බිම වැටෙනවා. ඒ උඩ පැනනොත් බිම වැටෙන්නේ මොකද ඒ ආකර්ෂණ ශක්තිය නැදලා ගන්නවා පොළොවේ. ඒකට තමයි ඉංග්‍රීසියෙන් කියවේ ග්‍රැවිටි කියලා. එතකොට ඒ අයිසක් නිව්ටන් කියන පුද්ගලයා ඒ කාලේ හිතාපු හැටියට තමයි ඒක කීවි දෙන්නේ. කාලයක් තිස්සේම ඒක පිළිගත්තා. ඕමෝම ගියෙන්ට ඔය ඇල්බර්ට් අයින්ස්ටයින් කියන මිනිස්ස ඇති වුණා ලෝකෙ පහළ වුණා. පහළ වෙලා එයා හොඳ ගණිත ශාස්ත්‍රයේ දියුණු කරපු එක්කනේ. එයත් මේව කල්පනා කරලා එයා කිව්ව මේ පොළොවේ ආකර්ෂණ ශක්තියක් නැහැ කියලා. ඒ කියන්නේ මේ ග්‍රැවිටි කියන එක නෑ. එයා ගෙනාව වෙන අදහසක්. ඒකට කියනවා මේ යුනිෆයිඩ් ෆීල්ඩ් තියරි කියලා. ඒක ගෙන කියව මේ ආකර්ෂණ ශක්තියක් නෙමෙයි මෙතන තියෙන්නේ මේ කාන්දන් වැඩ කරන ක්‍රමයක් තියෙනවානේ. ඒකට මට ඒක සිංහලෙන් කියන්න අමාරුයි. ඒක ඉංග්‍රීසියෙන් කියනවා නම් ඒක කියන්නේ මැග්නටික් ෆීල් කියලා එකක් තියෙන්නේ. ඒ වගේ මේ ඉලෙක්ට්‍රොමැග්නටික් ෆීල් කියලා එකක්. ඒ ඉලෙක්ට්‍රොමැග්නටික් ෆීල් එක අනුව තමයි මේ දේවල් එහාට මෙහාට යන්නේ. මේක එක දෙයක තියෙන ආකර්ෂණ ශක්තියක් නෙමෙයි. ඒ ෆීල්ඩ් එක අනුව ගමන් කරන්නේ. ඒක ටිකක් අමාරුයි තේරුම් කරන්න. නමුත් කොහොම හරි එයා ඇවිදින් මේක ප්‍රකාශ කරුවෙන් පස්සේ අර ලෝකෙ දිහා බලන ක්‍රමේ වෙනස් වුණා. ඒ ක්‍රමේ වෙනස් වීමට ගත්තු වචනේ තමයි පැරඩයිම් ෂිෆ්ට්. ඉංග්‍රීසියෙන් කියන්නේ පැරඩයිම් ෂිෆ්ට්. ඒ කියන්නේ යම් කිසි ක්‍රමයකට කල්පනා කර කර හිටියනම් ඒක වෙනස් වෙලා වෙන තාලයකට හිතනවා පටන් ගන්නවා. අන්න ඒ වාගේ තමයි මේ ලෞකික දෘෂ්ටියයි ලෝකෝත්තර දෘෂ්ටියයි කියන දෙක ඇති වෙන්නේ. ඒක පැරඩයිම් ෂිෆ්ට් එකක්. ඒ කෙනෙක් සෝවාන් වෙනවා කියන්නේ අර පැරඩයිම් ෂිෆ්ට් එක ඇති වුණා. වෙනස් වුණා, කල්පනා කරන ක්‍රමය වෙනස් වුණා. අර ප්‍රෝග්‍රෑම් එක වෙනස් කෙරුවා වගේ. මෙතන කල්පනා කරන ක්‍රමය වෙනස් වුණා. පැරඩයිම් කියන්නේ කල්පනා කරන ක්‍රමයට. ඒක වෙනස් කෙරුවා. ෂිෆ්ට් කියන්නේ වෙනස් කෙරුවා. ඒකයි දැන් රහත් වෙනවා කියවුවාම රහතන් වහන්සේ යමක් දකින්න හැටි කෘතඥයා යමක් දකින්න හැටි වෙනස කියලා තියෙනවා. ඒක තියෙන්නේ මජ්ක්‍ධිම නිකායේ පළවෙනි සූත්‍රයේ. මජ්ක්‍ධිම නිකායේ පළවෙනි සූත්‍රයේ මොකක්ද ඒ සූත්‍රේ නම? මූලපරියාය සූත්‍රේ. ඒ මූලපරියාය සූත්‍රේ තේරුම් කරන පෘථග්ජනයා දකින්න හැටිත් රහතන් වහන්සේ දකින්න හැටි. එතනම පෙන්වන්නේ මේ පැරඩයිම් ෂිෆ්ට් එක. වෙනස් වුණා. ලෝකේ දකින්න හැටි වෙනස් වුණා. ඒ ලෝකේ දකින්න හැටි වෙනස් වීම කියන්නේ අර සම්‍යක් දෘෂ්ටිය වෙනස් වුණා. එතන සම්‍යක් දෘෂ්ටිය වෙනස් වෙනකොට එතන ඉඳලා ආර්ය අෂ්ටාංග මාර්ගේ යන්න පටන් ගන්නවා. ඒ සම්‍යක් දෘෂ්ටිය වෙනස් වෙලා සම්‍යක් සංකල්පනාව වෙනස් වෙලා ඒ සීලය වෙනස් වෙනකොට තමයි සෝවාන් වුණා කියන්නේ. අන්න ඒක තේරුම් ගන්න ඕනේ.